විසිතුන නොවැම්බර් මස 26 වෙනි ඉරිදා අපි සහභාගිව සිටින්නේ නිස්සරණ වනය මගින් පවත්වනු ලබන සතිමත් ආධුනිකයන් සඳහා පවත්වනු ලබන සතිමත් වීම වැඩසටහනේ 167 වෙනි වාරයටයි. මේ සඳහා අපට අපහා සමග සම්බන්ධ වෙනවා නම කීමට අවසරයි ගෞරවනීය පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේ. ඒ වගේම අපේ ප්‍රශ්නෝත්තර වාරයට නම කීමට අවසරයි පූජ්‍ය අක්මීමන ධම්මගුප්ත ස්වාමින් වහන්සේත් සම්බන්ධ වෙනවා ඇති. අපේ පළවෙනි අංකයට තියෙන්නේ අපේ වැඩසටහනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන දේශනාවක්. අනතුරුව මේ අපේ වැඩසටහන සම්බන්ධව කෙටි හඳුන්වා දීමකින් පසුව මේ ප්‍රශ්නෝත්තර වාරය තියෙන්නේ. මේ ප්‍රශ්නෝත්තර වාරයේදී අප වෙත ලැබී ඇති ලිඛිතව ලැබී ඇති වාර්තා ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කර උපදෙස් ලබා ගන්නවා. අනතුරුව මේ සම්බන්ධ වෙලා සිටින සැවටම අවස්ථාව තියෙනවා ඔබගේ සතිමත් වීම පිළිබඳව ගැටලු සහ අත්දැකීම් අප වෙත බෙදා හදා ගන්න. දැන් මං ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ධර්ම දේශනාව පවත්වන ලෙස. අවසරයි ස්වාමින් වහන්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමේ ද්වේ ධම්මා දුප්පටි විජ්ජා යෝච හේතු යෝච පච්චයෝ සත්තානං සංකිලේසාය යෝච හේතු යෝච පච්චයෝ සත්තානං විසුද්ධියාය ඒතේ ද්වේ ධම්මා දුප්පටි විජ්ජාති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපේ ජීවිතවල යම් කිසි විදිහක මේ ධර්මයක් සාක්ෂාත් කිරීමක් පිළිබඳ ප්‍රතිපදාවක් වැඩිවීමක් පිළිබඳ කතා කරනකොට අන්න ඒකට අවශ්‍ය යම් කිසි අපි කියන්නේ පාරමී පිරීමක් වගේ, එහෙම නැත්නම් පෙර කරන ලද සූදානමක් වගේ දෙයක් තියෙනවා. අන්න ඒ දේ මොකද්ද කියලා ගත්තොත් සමහර විට මේ පින්නතුන් බලාපොරොත්තු නොවන විදිහේ දෙයක් වෙන්න පුළුවන්. මොකද්ද ඒ දේ? අන්න යම් කිසි පමණකට මේ මරණින්දක වගේනේ මේ සත්වයෝ ඉන්නේ. එතකොට මේ මරණින්දක වැටිලා නිදිගත් ස්වභාවයකින් තමයි ඒ පිරිස් කල්ගත කරන්නේ, ඒ සත්වයෝ කල්ගත කරන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට අන්න යම් කිසි දෙක මේ නිින්දෙන් ඇහැරෙන්න නම් හරියට නිකන් උත්තේජනයක් වගේ යම් කිසි දියක පිලිස්සුමක්, දුකක්, වේදනාවක්, කරදරයක් අන්න ඒ වගේ දෙයක් එන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් ආවොත් මේ විදියට පිලිස්සිලා විලාපයක් තියාගෙන අන්න මේ තැනත්තා ඇහැරෙනවා. ඒ ඇහැරෙන ක්‍රියාවලිය වෙහෙස පීඩාව දනවන නමුත් ඒක බොහෝ ආතතියක්, වේදනාවක් දනවන නමුත් අන්න ඒක අවශ්‍ය වෙනවා එක්තරා විදියක මේ වගේ ප්‍රතිපදාවක් සඳහා. එතකොට මෙන්න මේ ආපු දුකක්, ආපු වෙහෙසක්, ආපු කරදරයක් වෙච්ච විපතක් තමයි ගොඩක් වෙලාවට අපිව මේ ප්‍රතිපදාව දිහාවට යොමු කරන්නේ. එතකොට අර විදියට මරණින්දක වගේ ඉන්න මේ තැනත්තා අන්න මේ විලාපයක් තියාගෙන මේ නිින්දෙන් ඇහැරෙනවා. හරියට නිකන් අර හන ගහනකොට අර විදියේ විනියම් වෙච්ච ආයුධයක් ඒ හැමේ තිබ්බහම දැනෙන දැවිල්ල, පිච්චිල්ල, එහා සමාන දැවිල්ලකින් පිච්චිල්ලකින් මේ තැනත්තා ඇහැරෙනවා. විලාපයක් තියාගෙන ඇහැරෙන්නේ. නමුත් අන්න ඒ දුවාලේ මරණීය නෑ. මරණීය නෑ. ඒක නිසා මේ පුද්ගලයාට පුළුවනි මෙන්න මේ ලැබිච්ච අවස්ථාව තුළින් යම්කිසි ප්‍රතිපදාවක් වඩා ගන්න, මේ විදිහට පුහුණුවක් වඩා ගන්න. ඉතින් මේ විදිහ අදහසක් කිව්වොත් ගොඩ දෙනෙක් කැමති වෙන එකක් නෑ. ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මොකද්ද? සුඛාපටිපදා. සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියලා තමයි කියන්නේ. සුවසේ ප්‍රතිපදාවකින් ක්ෂණිකව මේ ධර්මය සාක්ෂාත් කරගන්න තමයි වර්ධනයේ මනාපිතින්. නමුත් අන්න මේ කියන ක්‍රියාවලිය තුළ පිටිපස්සේ තියෙන දේ විමසලා බැලුවොත්, අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන දේ විමසලා බැලුවොත්, අන්න අර ආපු දුකක්ම, ආපු වෙහෙසක්ම, ආපු විපතක්ම තමයි අපිව නිවන දිහාවට යොමු කරන්නේ. අර විදියට මරණින්දකින් අපිව ඇහැරවන්නේ. ඒතර සාමාන්‍ය ලෝකෙ දිහා බැලුවොත්, මේ පුද්ගලයෝ දිහා බැලුවොත් අපි හිතනවා බොහොම වාසනාවන්ත, බොහොම පින්වන්ත, කිසිම දුකක් කරදරයක් නැතුව මුළු ජීවිත කාලෙම ගත කරා කියලා. ඒක බොහොම වාසනාවන්ත පින්වන්ත ජීවිතයක්, අපි තමයි මේ දුක් විඳින්නේ, අපිට තමයි මෙච්චර දුක් වෙන්නේ කියලා කෙනෙක් චෝදනා මුඛයෙන් කතා කරනවා. නමුත් ඇත්තටම අර අර සැපවත් ජීවිතම ගත කරලා ඒ විදිහට කල් ගෙවන තැනත්තේ දැක්කොත්, අර විදිහේ නිකන් වාසනාවන්ත පින්වන්ත තැනැත්තෙක් කියලා හිතනවට වැඩිය පින්මදි, පින් මද ස්වභාවයක් ඇති තැනැත්තෙක් කියලා හිතුවා නම් හරි. මොකද ඒකට හේතුව ඒගොල්ලන්ට අර විදිහේ විභවයක් ගොනු වෙලා නැහැ, මේ විදිහේ ඉඩකඩක් ගොනු වෙලා නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට මුළු ජීවිතේම ගෙවනවා, සැප සම්පත් අතර ගෙවනවා. අර විදිහට දෙමාපියෝ රැකවරණේ වැඩිලා කිසි දුකක් කරදරයක් නැතුව පතිකුලයට යනවා. එතනත් ගිහිල්ලා බොහොම සැපසේ ඉඳලා දරු මල්ල ඔස් පහත් කළා. අන්න අර විදිහට ජීවිතය අවසන් කරනවා. නමුත් අන්න පින් මදි ස්වභාවයක් තියෙනවා කියලා කිව්වොත්, මේ ධර්මයේ දිහාවට හැරෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අන්න වැටෙනකොට වැටෙන්නේ, ජීවිතයේ අග භාගය වෙනකොට වැටෙන්නේ, ආයෙත්ින් අර ඔළුව යටට ඉදින්න, කකුල් දෙක උඩට ඉදින්න අපායටම තමයි. අපායටම තමයි. අන්න අපායට යන සලකුණුත් අන්තිම වෙනකොට මතු වෙනවා. ඉතින් සාප කරනවා, ඉතින් විලාප නගනවා, මගේ ජීවිතේ මෙහෙම මේ කොහොමද, මේ විදිහේ සැප සම්පත් තුන ඒ වෙලා නැති වෙලා ගියේ කොහොමද, මේ විදිහට ස්වාමි පුරුෂව භාර්යාව ඉඳලා වෙන් වෙලා ගියේ කොහොමද, මෙහෙම දෙයක් උනේ කොහොමද කියලා අන්තිමට සුසුම් හෙළුවට, අන්තිමට විලාප තිබ්බට ගොඩක් වෙලාවට පරක්කු වැඩි. ඉතින් මොකද වෙන්නේ, අර ඉස්ස පාලටි හිටින්න, කකුල් දෙක උඩට හිටින්න, අර විදිහේ ඇදගෙන වැටීමකට, ඒ වැටීමකට ලක් වෙනවා. නමුත් අපි හිතුවොත් අපිට දුකක් කරදරයක් ආවොත්, විපතක් ආවොත්, මේ විදිහට ආපු දුක කරදරේම තමයි අපිව නිවන දිහාවට හරවන්නේ, නිවැරදි ප්‍රතිපදාවක් දිහාවට හරවන්නේ. එතකොට එක්තරා විදිහක දුකක්, වෙහෙසක්, පීඩාවක් එනකොට අපිට සාදර වෙන්න පුළුවන්. ඇයි සාදර වෙන්න පුළුවන්? මේක මට එන්නේ මොකද්දෝ පණිවිඩයක් අරගෙන, මේ අසනීපි මට එන්නේ මොකද්දෝ පණිවිඩයක් අරගෙන. ඒක ඇහුවොත් අන්න මේ යම් කිසි විදිහක අමාරුවෙන් උපයගත්ත ඉඩ කඩක් තමයි මේ විවර වෙන්නේ. ඒක විවර වෙනකොට එච්චර ප්‍රසාදයක්, ආකර්ෂණයක් නැති. නමුත් අන්න අර විදිහට පොඩ්ඩක් ඒක බාරගෙන බැලුවොත් ඒ තුල අමුතු විදිහේ පණිවිඩයක්, ගැඹුරක් තියෙනවා. ඉතින් එන්නේ පණිවිඩයේ ගැඹුර පිළිබඳ අදහසක් තමයි අද දවසේ ඉදිරිපත් වෙන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර කොටසේ සඳහන් වෙන්නේ. එතකොට ඒකෙදි මට දැනෙච්ච දේ තමයි අර වෙනදාට නිකන් සර්ෆස් එකකින් අල්ලගෙන යන එක, නිකන් අර උඩු පෘෂ්ඨයෙන් සර්ෆස් එකකින් ටච් කරගෙන යන එක පොඩ්ඩක් ඇතුළට බහලා පෙන්වුම් කරලා දීලා තියෙනවා. මෙන්න මේකයි නියම හේතු කාරණාව, මෙන්න මේකයි නියම දේ කියලා යම්කිසි පෙන්වුම් කිරීමක් කරලා තියෙනවා. ඒ පෙන්නුම් කිරීම අපි විශ්වාස කරන, අපි අත්දකින පෙන්නුම් කිරීමට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක හරිම නිකන් මොකද්ද කියන්නේ, හිතාගන්න බැරි අමුතු විදිහේ පෙන්නුම් කිරීමක් වෙන්න පුළුවන්. නමුත් අපි බලමු මේ කියන දේ කොච්චර වැදගත් දෙයක්ද, මේ කියන දේ කොච්චර සත්‍යද කියලා අපි අපිට විමස ගන්නත් බැරි වෙන එකක් නෑ. ඉතින් මේ සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රවේශය අරගන්නේ කොහොමද කියලා බැලුවොත්, කතමේ ද්වේ ධම්මා දුප්පටිවිජ්ජා, කුමන නම් ධර්ම දෙකක් දුකසේ අවබෝධ කළ යුතුද? අන්න එතනින් ම අල්ලන්න පුළුවන් දුකසේ අවබෝධ කළ යුතු ධර්ම දෙකක් තමයි මේ කියන්නේ. හරි, එහෙම කියලා ආරම්භ කළා කියනවා, යෝජ හේතු යෝජ පච්චයෝ සත්තානං සංකිලේසාය. අන්න මේ සත්‍යයන්ගේ කෙලෙසීමට හේතුප්‍රත්‍ය මොනවාද? හේතුප්‍රත්‍ය කියන දේ අන්න දුකසේ අවබෝධ කළ යුත්තක්. සත්‍යයන්ගේ කෙලෙසීමට හේතු ප්‍රත්‍ය කියන දේ දුකසේ අවබෝධ කළ යුතු පළවෙනි කාරණාව. යෝච හේතු යෝච පච්චයෝ සත්තානං විසුද්ධියා. මෙන්න මේ සත්‍යයන්ගේ පිරිසුදු වීමට හේතු ප්‍රත්‍ය මෙන්න මේකත් දුකසේ අවබෝධ කළ යුතු දෙයක් කියලා ඔන්නෝ විදිහට මේ දුකසේ අවබෝධ කළ යුතු කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි සත්‍යයන්ගේ පිරිහීම කෙලසීම, අනිත් පැත්තෙන් සත්‍යයන්ගේ පිරිසිදු වීම. මෙන්න මේ දෙක දුකසේ අවබෝධ කළ යුතු කරුණු දෙකක්. ඉමේ ද්වේ ධම්මා දුප්පටිවිච්ඡා, මෙන්න මේ කියන ධර්ම දෙක දුකසේ අවබෝධ කළ යුතු ධර්ම කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඇයි දන්නේ මේක මේ දුකසේ අවබෝධ කර යුත්තේ කියලා කියන්නේ කියන එක ප්‍රශ්නයක් විදියට මතුනොත්, ඒකට උත්තරේ මෙන්න මේ කරන පැහැදිලි කිරීම තුළ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ දුකසේ අවබෝධ කළ යුතු ධර්ම දෙකක් ඉදිරිපත් කළා, ඒක පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. අන්නේ පැහැදිලි කිරීම තුළ තියනවා ඇයි මේක දුකසේ අවබෝධ කළ යුතු කියලා කියන්නේ. ඉතින් එදිහාවට අපි බැස ගන්න බලමු. එතකොට මේ යෝච හේතු යෝච පච්චයෝ, මේ මොකද්ද හේතුව මොකද්ද ප්‍රත්‍ය මේ සත්‍යයන්ගේ කෙලෙසීමට, මොකද්ද හේතුව මොකද්ද ප්‍රත්‍ය මේ සත්‍යයන්ගේ විසුද්ධියට. එතකොට දැන් අද කාලේ ගත්තොත් මේ කියන කතාවට, මේ හේතු ප්‍රත්‍ය කතාවට බැස ගන්න කලින් ගත්තොත් අන්න අද කාලේ කියනවා, ඒ දවස්වලත් තියුණා, අන්න මේ සත්‍යයන්ගේ පිරිසිදු වීමක් විසුද්ධියක් මේ වගේ දෙයක් හේතු ප්‍රත්‍යක් නෑ, මේවට හේතු ප්‍රත්‍ය නැතුව මේවා සිද්ධ වෙනවා. නිකන් යම් කිසි බමුණෙක්ගේ දෙවියෙක්ගේ බ්‍රහ්මයෙක්ගේ ආශිර්වාදයෙන් මේ දේවල් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අර විදිහට මොකද්දෝ ධර්මතාවයක් මත මේ දේවල් සිද්ධ වෙනවා. මේ විදිහට මේකට හේතු ප්‍රත්‍ය නෑ කියන වගේ අදහසක් ගැන හැර දක්වන්න ඉදිරිපත් කරන්න යම් කිසි වැරදි මතවාද, වැරදි අදහස් ඉදිරිපත් වෙනවත් අපිට දකින්න පුළුවන්. ඒකත් අලුත් දෙයක් නෙවෙයි, ඒ දවස්වලත් තිබිලා තියෙනවා. මේ විදිහට හේතු ප්‍රත්‍ය නැතුව සත්‍යෝ පිරිසුදු වෙනවා, හේතු ප්‍රත්‍ය නැතුව සත්‍යෝ අපිරිසිදු වෙනවා. ඒ විදිහට ඉදිරිපත් වෙච්ච මතවාද භාග්‍යතුන් වහන්සේගේ කාලෙත් තිබිලා තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්න හේතුව තමයි ඒ විදිහට හේතු ප්‍රත්‍ය නැතුව මේ දේ සිද්ධ වෙනවා නම්, පිරිසුදු වෙනවා නම්, කෙලෙසෙනවා නම්, එහෙනම් නිවනක් කියන එකක් පණවන්න බෑ, ප්‍රතිපදාවක් කියන එකක් පණවන්න බෑ. මොකද අහම්බක් එක්කෝ, එහෙම නැත්නම් කවුදෝ කොහෙදෝ ඉන්න දෙවියෙක් බ්‍රහ්මෙක් මත පදනම් වෙලා මේ දේ වෙනවා කියලා කිව්වොත් අන්න ඒක දුර්මතයක්, වැරදි මතයක්, මිච්ඡා දිට්ඨියක් කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළ දිනවා නෑ මහණෙනි, මේ සත්‍යයන්ගේ පිරිසුදු වීම සඳහා හේතු ප්‍රත්‍ය තියෙනවා, මේ සත්‍යයන්ගේ අපිරිසුදු වීම සඳහා හේතු ප්‍රත්‍ය තියෙනවා. අන්න ඒ ක්‍රියාවලිය යම් කිසි කෙනෙක් දුකසේ දැනගත්තොත්, දුකසේ තමයි ඉන්ද්‍රි ගාගෙන තමයි අඬාගෙන තමයි දැනගන්නේ. නමුත් එහෙම දැනගත්තොත් ඒක මේ කෙනාට නිවැරදි නිවීමක් දිහාවට, සැනසීමක් දිහාවට යන ගමනකට හේතු කාරණා. ඉතින් ඔන්න ඔය කියන හේතු ප්‍රත්‍ය පිළිබඳ විමසීමක් තමයි අපේ ඊළඟ සූදානම. ඉතින් ඒ සඳහා මෙහෙම කියන්න ඔන්න මුලින්ම ඉදිරිපත් කරනවා මෙන්න මේ යෝච හේතු යෝච පච්චයෝ සත්තානං සංකිලේ සාය. මොනවද හේතුව මොනවද ප්‍රත්‍ය සත්‍යයන්ගේ මේ විදිහට කෙලසීමක් සඳහා කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ ගන්නෙ මෙතෙන්දි පංච උපාදානස්කන්ධය තමයි. අරගන්නේ අපි කියමු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. එකින් එක තමයි ගන්න. එකින් එක තමයි ගන්න. එතකොට මේක නිකන් අර මිටික් වගේ දෙයක්. මිටක් බැඳලා තියෙනවා. ධර්ම මිටික් බැඳා වගේ මිටික් බැඳලා තියෙනවා. මේ මිටි ඇතුලේ තියෙන්නේ මොනවද? අන්න රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංස්කාර තියෙනවා, විඥාන තියෙනවා. ඔය පහේ මිටික් තමයි ඔය ගොඩ. ඔය මිටිය තියාගෙන තමයි, සැඩ කරගෙන තමයි, ඕක අල්ල බදාගෙන තමයි ඔය දැඟලිල්ල ඔක්කොම දඟලන්නේ. එතකොට මේ එක එක කරුණක් විදියට තමයි ගන්නෙ. ඒ එක එක කරුණක් විදියට ගත්තත් එකින් එක පහගෙන හල ඉදිරිපත් කරත් අපි පහම එකට ගත්තත් එච්චර ලොකු වෙනසක් නැහැ. අපි මේ අපේ පහසුව සඳහා පහම එකට ගමු. ඉතින් මොකද්ද මේ කියන පහ කියලා කෙනෙක් විමසුවොත් අපි තමු සිහිය පිහිටවා ගන්න උත්සාහ කරනවානේ. සිහිය පිහිටවගෙන ඇවිදින්න උත්සාහ කරනවා, සිහිය පිහිටවගෙන වාඩි වෙලා ඉන්න උත්සාහ කරනවා. ඒ විදිහට ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට තමුන්ට දැනෙන මොන මොනවා හරි ටිකක් තියෙනවනේ, මොන මොනවා හරි ටිකක් තියෙනවා. දැන් ඊයේ දවසේ පොඩි බබෙක් මොකද්ද නිකන් අපේ සති පාසලක දරුවෙක්, ඒ දරුවා කියනවා මේ ස්වාමීන් වහන්සේ මම මේ විදිහට සිහියෙන් ඉන්නකොට මට ඇහෙනවා මේ එක එක කුරුල්ලෝ ගොඩාක් ශබ්ද කරනවා, එක එක කුරුල්ලාගේ හඬවල් ඇහෙනවා. ඒතර මේ විදිහ දෙයක් මට ඇහෙනවා කියලා අන්න එයාට ඒ දැනිච්ච දේ එයා කියනවා. ඊට පස්සේ මේ ඇඟ ඇතුලෙන් මේ විදිහට දැනීම් ගොඩක් දැනෙනවා. අන්න ඒ දැනිච්ච දේ එයා කියනවා. මට හිතවිලි කල්පනාත් හතක් වෙලා එනවා. ඒ දැනිච්ච දේ එයා කියනවා. මේ සමහර වෙලාවට නිදිමත ගති ඒවත් දැනෙනවා. මෙන්න මේ විදිහට මේ තම තමුන්ට වාඩි වෙලා ඉන්නකොට ඇවිදිනකොට දැනෙන දේ තියෙනවානේ. මොනවදෝ ගොඩක එකතුවක්, මොනවදෝ දේවල් ගොඩක එකතුවක් අර විදිහට ශබ්ද ලෝකයක් ඇහෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් ඇස් දෙක පොඩ්ඩක් පියාගත්තාම ඔන්න ශබ්ද ලෝකෙ ඉස්මතු වෙලා එනවා. විවිධ කුරුල්ලෝ නානා ප්‍රකාර ශබ්ද, දන්න කුරුල්ලෝ නොදන්න කුරුල්ලෝ කිකේ මේ විදිහට ගොඩාක් තියෙනවා, දැක ගන්න පුළුවන්. ඇඟ තුලත් වේදනා පොදියක් ඉදිරිපත් වෙලා එනවා. වේදනා කියන්නේ දැනීම් නිකන් නම් කිසි විදියක හුස්ම වැටෙනවා, මේ අතපය දැනෙනවා, ඔය විදිය නොයෙකුත් වේදනා දැනීම් ගොඩක එකතුවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට යම් කිසි විදියක අපිට දැනෙන දෙයක් තියෙනවානේ. මේ සිහිය පීඨවල වාඩි වෙනකොට, සිහිය පීඨවගෙන ඇවිදිනකොට තමුන් අත්දකින දෙයක් තියෙනවානේ. අන්න ඒ මිටිය, ඒ ගොඩ තමයි මේ කියන්නේ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ගොඩක එකතුවක් තමයි යෝග. ඔක හුස්මක් අරගෙන පෙන්නලා දුන්නොත් අන්න හුස්ම මේ වාත කදම්බයක් මේ විදිහට නහය තුළට ඇදීගෙන යනකොට අන්න ඒකේ භෞතික කොටසක් තියෙන රූපී කොටසක්. රූපී කියලා දුන්නානේ භෞතික කොටස. ඒ රූපී කොටස මත පදනම් වෙලා, ඒ ගලාගෙන යන ධාරාව මත පදනම් වෙලා ඔන්න වේදනාවක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට හුස්ම වැඩිගෙන ඇතුළට යනවා. මේ විදිහට පිට වෙලා යනවා කියලා ඔන්න වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක මත පදනම් වෙලා යම් කිසි දෙයක මතකයක් සංඥාවක් ඇති වෙනවා. මෙහෙම තමයි හුස්ම වැටෙන්නේ. වේගෙන් තමයි හුස්ම වැටෙන්නේ. කෙටියෙන් තමයි හුස්ම වැටෙන්නේ. කලින් හුස්ම මේ වගේ, ඊළඟ හුස්ම මේ වගේ කිය ඔන්න විදිහේ සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක මත පදනම් වෙලා හිතවිලි ගෙතෙනවා. අන්න මේ හුස්ම ගැන මෙහෙම කියන්න ඕනේ. මේ විදිහට හුස්ම වැටලා කියලා කියන්න ඕනේ. මේ වචන දාලා කියන්න ඕනේ කියලා ඔන්න හිතවිලි ගෙතෙනවා. ඊට පස්සේ අවසානයේ මේ පහම, මේ හතරම අත්දකින්න කෙනෙක්, විට්නස් කරන කෙනෙක් ඉන්නවා. මොකද්දෝ, කවුදෝ මේක අත්දකින්න. ඔන්න ඔය පහේ එකතුවක් තමයි මේ කියන්නේ. එතකොට ඔන්න ඔය පහ අරගෙන භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ මේ ධර්මතාවය පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. අන්නේ පැහැදිලි කිරීම හොඳට වටිනා විදියට කන් යොමු කළා. කන්නවල අර කියන්නේ කන්නවල අහන්න කියලා. සාමාන්‍ය කට්ටිය කියනවා දැන් කාලේ ඇටියට මේ අපිට බෑනේ කන් නවන්න බෑනේ, පරිණාමයෙන් මේ කන් නවන එක අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් එහෙම එකක් නැහැ. ඔය එල දෙන්නුන්ට එහෙමනම් අර එක කනක් හරවල බලනවා පැටියා ඉන්න දිහාට. ඒ පැත්තට කන දාගෙන තමයි අර තනකොළ කාගෙන කාගෙන යන්නේ. ඒතර මේ අදහස මොකද, කන් නවන්න කිව්වට මේ ඇත්තට නවන්න ඕනේ නැහැ. ඒ වෙනකොට අපිට අවධානයෙන් අහලා බලන්න මොකද්ද මේ පිරිසිදු වෙන්නත් අපිරිසිදු වෙන්නත් හේතු කාරණාව. ඔන්න පළවෙනි එක කියන්නේ මොකද, යෝච හේතු යෝච පච්චයෝ සත්තානං සංකිලේසාය. මේ විදිහට සත්‍යයන්ගේ අපිරිසිදු වීමක් සඳහා, කෙලිසීමක් සඳහා මොකද්ද හේතුව, මොකද්ද ප්‍රත්‍යය. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධය, මේ අපි අත්දකින්න ක්‍රියාවලිය, මේ පහේ එකතුවක් කියලා අපි කිව්වේ. මේ පහ ඒකාන්ත දුකණක්. හරි, ඒකාන්ත දුකෙහි වැදගත්ක් නම් මේකේ සුවයක් නැත්තම් සත්‍යෝ මේ පහේ ඇලෙන්නේ නැහැ. හරි, මෙන්න මේ අපි අත්දකින්න දේවල් ඒකාන්ත සුඛද සමාවෙන්නේ, ඒකාන්ත දුකේ වැදගත්ක්ද, ඒකාන්ත මේකේ සුවයක් නොදැනේද, එහෙනම් මේ සත්‍යෝ මේ පංච උපාදානස්කන්ධේ ඇලෙන්නේ නැහැ. මේ පංච උපාදානස්කන්ධේ සුඛ සුවයක් ගන්නවන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ පංච උපාදානස්කන්ධය සුවපැත්තට, සුඛ පැත්තට හැරිච්ච අවස්ථා තියෙනවා. මේ සුඛ ස්වභාවයක්, සුඛානුවර්ති ස්වභාවයක් මේ පංචුපාදානස්කන්ධේ තියෙනවා. එහෙම තියෙන නිසාම තමයි මේ සත්‍යෝ මේකේ ඇලෙන්නේ. ඇලෙනවද? අන්න කෙලෙසීමකට නැවත නැවත හඹා යාමකට මේ සත්‍යෝ යොමු වෙනවා, පත් වෙනවා. ඔන්න එතකොට සත්‍යයන්ගේ කෙලෙසීමට හේතු ප්‍රත්‍ය විදියට පෙන්වන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධයේ ඒකාන්ත දුක නම් මේ සත්‍යෝ කෙලෙසෙන්නේ නැහැ. මේ සත්‍යෝ මේ විදියට මේක හඹාගෙන යන්න, මේවා කාලා කාලා විස්මෘත්තාව හැදෙනකන් දඟලන්න යන්නේ නැහැ. නමුත් මේකේ සුඛානුවර්ති සුඛ වෙන ස්වභාවයක් තියෙනවා. මේ විදියට සුවය ලැබෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ නිසා මේ සත්‍යෝ කෙලෙසීමකට ලක් වෙනවා. ඔන්න හේතුව, ඔන්න ප්‍රත්‍ය සත්‍යයන්ගේ කෙලෙසීමක් සඳහා. මොකද්ද? අන්න මේ පංච උපාදානස්කන්ධ කියන එක ඒකාන්ත දුක් නම් මේ සත්‍යෝ කෙලෙසීමකට ලක් වෙන්නේ නැහැ. මේකේ සැපපැත්තක් තියෙනවා. අන්න ඒ සැපපැත්ත තමයි මේ සත්‍යයන්ගේ කෙලෙසීමට හේතුව කියලා ප්‍රකාශ කරනවා. එතකොට අන්න අපි නිකන් අහලා දෙන්නේ මේක දුකයි, මේ පා දුකයි, පංච උපාදානස්කන්ධ දුකයි, ඕම 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 කතන්දර මේ වැඩි හරියක් අපි කියන්න උත්සාහ ගන්නෙ. නමුත් ඇත්තටම අන්න භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේකේ මේ සුඛ පැත්තක් තියෙනවා, සුවය ලැබෙන පැත්තක් තියෙනවා. අන්න ඒ සුඛ පැත්ත, සුවය ලැබෙන පැත්තම තමයි මේ සත්‍යයන්ගේ කෙලෙසීමට හේතු වෙන්නේ. මොකද අර සැප වේදනා, අර මනාප දේවල් හඹාගෙන යන්න, එලෝගෙන යන්න, ඒව නැවත නැවත විඳින්න මේ තැනැත්තා තුළ යම්කිසි ආකර්ෂණයක් ඇති වෙනවා. අන්න ඒක නිසා මේ තැනැත්තා කෙලෙසීමකට ලක් වෙනවා. ඊට පස්සේ ඒකේ අනිත් පැත්තක කියනවා, මොකද අනිත් පැත්ත, යෝච හේතු යෝච පච්චය සත්තාන විසුද්ධිය. මේ මොකද හේතු, මොකද ප්‍රත්‍ය, සත්‍යයන්ගේ විසුද්ධියක් මේ විදිහට පිරිසිදු වීමක් සඳහා. අන්න එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා රූපය, මේ වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පහ තමයි අරගන්නේ. මේ පංච උපාදානස්කන්ධේ ඒකාන්තයෙන් සුවය ලැබනවනම් මේක දුකක් නැද්ද? මේකේ දුකෙහි වැදගත් ස්වභාවයක් නැද්ද මේකේ? අන්න මේ පංච උපාදානස්කන්ධේ ඒකාන්තයෙන් සුවය ලැබනවාද? අන්න එහෙනම් මේ සත්‍යයෝ මේකේ කලකිරෙන්නේ නැහැ. නමුත් මොකද වෙන්නේ, මේ පංච උපාදානස්කන්ධේ තියෙන දුකෙහි වැදගත් ස්වභාවයක්, දුකේ පතිත වුණ ස්වභාවයක්, දුකෙහි දුක්ඛානුවර්ති ස්වභාවයක්, දුක දිහාවට හැරෙන අනුවර්තනය වෙන ස්වභාවයක් මේ පංච උපාදානස්කන්ධේ තියෙනවා. අන්න ඒකම තමයි හේතු වෙන්නේ මේ සත්‍යයන් පිරිසිදු වීමක් සඳහා. මොකද හේතුව, දුක නම් දුකෙහි කලකිරෙනවා, වෙහෙසට පීඩාවට පත් වෙනවා. අන්න ඒ වෙහෙසට පීඩාවට පත් වෙන කෙනෙක් මේකෙන් ඉවත් වෙන්න යම් කිසි උත්සාහයක්, යම් කිසි අදහසක් ඒ තැනත තුළ ඇති වෙනවා. එතකොට ඔන්න ඔය කරුණු දෙක තමයි ඉදිරිපත් කරන්නේ සත්‍යයන්ගේ පිරිසිදු වීමටත් කෙලෙසීමටත් හේතු ප්‍රත්‍ය විදියට. එතකොට මේ එකම දෙකේ එකම දේ දෙපැත්තක් පෙන්වුම් කරනවා. එක පැත්තක් මොකද්ද, මේ තියෙන පංච උපාදානස්කන්ධේ සැප පැත්තක් තියෙනවා. ඒ සැප පැත්ත තමයි මේ සත්‍යයන්ව කෙලසන්න හේතු වෙන්නේ. මේකී පංච උපාදානස්කන්ධේ දුක් පැත්තක් තියෙනවාද? ඒ දුක් පැත්ත තමයි මේ සත්‍යයන්ගේ පිරිසිදු වීමක් සඳහා හේතු වෙන්නේ කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. ඒතර මේ සත්‍යයන්ගේ සාමාන්‍ය ස්වභාවය ගත්තොත්, අද කාලේ වචනෙන් කියනවා නම් pain pleasure principle. ඈ මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ විදිහට සත්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි ඒගොල්ලෝ මෙන්න මේ pain කියන එක avoid කරන්නත්, pleasure කියන එක හඹාගෙන යන්නත් තමයි මේ සත්‍යයන්ගේ උත්සාහය තියෙන්නේ. දැන් නූතන මනෝවිද්‍යාව, එහෙම නැත්නම් ඔය psychology ගැන කතා කරනකොට කියන්නේ මොකද්ද? මේ සත්‍යයන්ගේ ස්වභාවය තමයි අන මේගොල්ලෝ දුකෙන් දුක අවම කරන්න, නැති කරන්නත්, සැප උපරිම කරන්න, වැඩි කරන්නත් උත්සාහ ගන්නවා. ඒක තමයි සාමාන්‍ය මේ ක්‍රියාවලිය. ඉතින් හරිනේ, ඒක ඔය කරන ඒවා කැම්බ්‍රීලි ඔක්කොම කරන්නේ මොකක් සඳහාද? අන්න සැප වැඩි කරන්නත්, උපරිම කරන්නත්, දුක අවම කරන්නත්, අඩු කරන්නත් තමයි ඔබ දරන උත්සාහය. හරි විදියට සැප උපරිම කරන්න, ඇති කර ගන්න උත්සාහ ගන්නවා, දුක නැති කරන්න අවම කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඕක තමයි කරන්නේ. එතකොට ඕක තමයි අපි මේ ජීවත් වෙනවා කියන්නේ, රැකී රක්ෂා කරනවා කියන්නේ, අධ්‍යාපනය ලබනවා කියන්නේ, කසාද බැඳ ගන්නවා කියන්නේ, ඈ ධර්මවල හදා ගන්නවා කියන්නේ. ඕක තමයි ඕක පිටිපස්සේ තියෙන්නේ pain pleasure principle. ලෝකවාසී සත්‍යයාගේ ස්වභාවය තමයි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේත් ඕක වෙනස් විදිහකට කියනවා. මොකද්ද කියන්නේ? මේ සත්‍යයන්ට මේ නිවන කියන එක අවිහිර වෙන්නේ මොකද්ද? මේ දුකහම මේ දුක අගෑරලා ඒක සැප වේදනාවකින් ප්‍රතිස්ථාපනය කරන්න මේ සත්‍යය උත්සාහ ගන්නවා. ඒක නිසාම තමයි මේගොල්ලන්ට මේ නිවන ඇහිරෙන්නේ, නිවන නොපෙනෙන්නේ. මොන දුකක් ආවනේ, දුකට අගාලා වහලා සැපයක් ඒකට උඩින් දහලා. ඒක තමයි මෙයාගේ ප්‍රතිකාරය. එකල වහනකො ගෙදර දොරේ ප්‍රශ්නයක් වුණාම මොකද කරන්නේ කියලා අයිකෝ ගිහිල්ලා ෂොට් එකක් දාගෙන මොකක් හරි නැ කරගන්නවා. එහෙම නැත්නම් කොහේ හරි ගිහිල්ලා පිස්සුවක් කෙලිනවා. එහෙම නැත්නම් කාත් එක්ක හරි ගිහිල්ලා බුදිය ගන්නවා. අන්න ඒකෙන් බලනවා අරක වහලා දාලා අමතක කරලා දාන. ඒ මොකද්ද ඒ කරේ? අන්න අර විදියට මේ ආපු දුක සැපේකින් වහලා දැම්මා. ආපු දුක සැපේකින් වහලා දැම්මා. අර කී විදියට දැන් මේ ධර්මයේ සඳහන් කරනවා තිනවත්තාරකෝති. බෙට්ටක් තියෙනවා බලු බෙට්ටක් පාර මැද්දක. මේක අයින් කරන්න ගියොත් මේක පිරිසිදු කරන්න ගියොත් කරදරයිනේ. තනකොළ මේ රොත්තක් අරගෙන තනකොළ ටිකක් අරගෙන අරක දාලා වහලා යනවා. දැම්මඩ බෙට්ට වැහෙනවද? නෑ බෙට්ට එහෙමමයි. ඒක තියෙනවා. හැබැයි අර නිකන් නෑ වගේ පෙනුමක් බොරුවට ඇති වෙලා එනවා. තනකොළ ටිකකින් තනකොළ ගුලියකින් වහලා දාලා තියෙනවා. එන්නේ වගේ දෙයක් තමයි මේ සත්‍යෝ කරන උත්සාහය pain pleasure principle. ඒක නිසාම තමයි අන්න නිවන ඇහිරෙන්නේ. අන්න Saturday night party night, Friday night party night, drink and dance කියලා අන්න කට්ටිය යනවා ඉතින්. අර හේතු නිසා drink and dance, මේ හේතු නිසා drink and dance. මං අර එක තමයි යන්නේ කියලා ඔන්න ගිහිල්ලා ඒ කටයුතු කරලා එනවා. මොකද්ද මේ කරන්නේ? අන්න අර ආපු දුක මේ සැපේකින් වහලා දානවා. අර බෙට්ටක් ආදීනවා ගන්ධස්සාරේ බෑ. හැබැයි තනකොළ ගුලියක් අරගෙන තනකොළ රොත්තක් අරගෙන ඒකෙන් වහලා දැම්මා. වැහුවාම වැඩි හරි කියලා හිතාගත්තා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලිය අපි නිතර නිතර සිත කරනවා. අපි උත්සාහ කරනවා මේ සැප කියන එක ඇති කරන්න, වර්ධනය කරන්න, දුක කියන එක නැති කරන්න, අඩු කරන්න. ඔය උත්සාහය තමයි අපේ ජීවිතේ. නමුත් මෙන්න මේ ධර්මය කියන එක සාක්ෂාත් කරගන්න නම්, එහෙම නැත්නම් මේ විදිහේ පිරිසිදු වීමක් ඇති කරගන්න නම් අත්‍යවශ්‍ය දේ විදිහට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේ පංච උපාදානස්කන්ධේ දුක්පැත්ත. මේ දුක්පැත්ත, මේ වෙහෙස දනවන පැත්ත, මේ ඝර්ෂණයක් ආතතියක් ඇති කරන පැත්ත. අන්න ඒ පැත්ත තමයි මේ සත්‍යයන්ගේ පිරිසිදු වීමක් සඳහා හේතුව. මේ පංච උපාදානස්කන්ධේ සැප පැත්තක් තියනවාද? ඒ පැත්ත තමයි මේ සත්‍යයන්ගේ කෙලෙසීමක් සඳහා හේතුව. අන්න හේතු ප්‍රති විදියට පෙන්වන දේ. ඉතින් එහෙම කිව්වහම ගොඩ දෙනෙක් අන්න මොකද වෙන්නේ? යම් කිසි විදියක මේ දුක හඹාගෙන යන ප්‍රතිපදාවකට බැස ගන්න ගොඩක් ඉඩ තියෙනවා. එහෙනම් දුකනේ මේ දුකනේ දුකනේ අපි පිරිසිදු කරන්න කියලා දුක හඹාගෙන යනවා. ඒ විදිහේ උත්සාහයක් දරනවා. දැන් ගොඩ දෙනෙක් ඔය භාවනා කරන්න කියපු කට්ටිය අනේ මන් දන්නේ ලැබිච්ච ප්‍රතිඵලය මොකද්ද කියලා. කෙන්දිරියක් තමයි තියෙන්නේ. කෙන්දිරියක් තමයි තියෙන්නේ කියවනවා. මොකද මම මේ ප්‍රතිපදාවට ගොඩක් කැප වෙලා ඉන්නේ. මම මේ ජීවිතේම කැප වෙලා භාවනා කරන්නේ. හැබැයි යා කතා බහ කරලා බැලුවොත් මිනිස්සයාගේ එහෙම සහනයක් විවේකයක් පේන්නේ නැහැ. කෙන්දිරිය තමයි තියෙන්නේ, අනවැඩියාවක් තමයි තියෙන්නේ. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අන සමහර විට ඒකත් වරදෝල අල්ලගත්තා. අපි අදහස් කරන්නේ නැහැ මේක මේ දුක හඹාගෙන යන ප්‍රතිපදාවක්. ඒක භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව වැරදි කියලා ප්‍රකාශ කරනවා. කියන්නේ මේ ආපු දුක බාර ගන්න. මේ සැප දුක කියන දෙපැත්තක් තියෙනවා මේ පහේ. අන්නේ දෙපැත්ත ගැන අවබෝධයක් සහිතව කටයුතු කරන්න. අන්න ඒ ක්‍රමවේදෙන් තමයි මේ කී විදියට පිරිසිදු වීමක් දිහාවට මේ සත්‍යෝ ගමන් කරන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අන්න අර විදියට වැරදි ප්‍රතිපදාවක්. මෙච්චර කාලයක් අර ලෝකයේ දේවල් සැප හඹාගෙන ගිහිල්ලා අන්න නිකන් බර්න්අවුට්ස්නේ. බර්න්අවුට්ස් අර ගිලි පුලිංගු ගින්නකින් ඉහළට නැගෙන ගිලි පුලිංගුවක් වගේ පිලිස්සිලා අහවර වෙනවා. අහස් කුරුපත්තු කළ යවුවාගේ සුළු මොහොතකින් අහවර වෙනවා. බර්න් අවුට්. ඊට පස්සේ මානසික ව්‍යාධි, කායික ව්‍යාධි වලට වැටිලා තමයි නතර වෙන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයේ දේවල් හඹාගෙන ගියාම මොකද වෙන්නේ? නිකම් බර්න් අවුට්ස්. මේ ප්‍රතිපදාවක් හඹාගෙන ගිහිල්ලා පිස්සු හදාගත්තාම ස්පිරිචුවල් බර්න් අවුට්ස්. දෙකම බර්න් අවුට් තමයි. දෙකම බර්න් අවුට් තමයි. අර විදිහට අන්න දුක හඹාගෙන යන ප්‍රතිපදාවකට බැසගත්තා. එහෙම ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදය තමයි මේ භාවනාවක් පුහුණුවක් කියන්නේ. දැන් සිහිය කියන දේ පුරුදු කරනකොට සිහියට එරෙහිව නැගෙන පළවෙනිම චෝදනාව මොකක්ද? ගොඩ දෙනෙක් කියන අයියෝ මේ සිහිය මේ පුරුදු කරනකොට නෑනේ කිසි මේකේ නෑනේ කිසි ජොලියක්. මේ නිකන් ගංජා සුරුට්ටුවක් ඇද්දා වගේ තියෙන්නේ පැ මේ භාවනාවක් වුණාම කියලා අන්න ප්‍රකාශ කරනවා, සඳහන් කරනවා. ඒතර මේ සිහිය පුරුදු කරන කෙනෙක්ට පැහැදිලිව දැනෙන දේ තමයි මේ යථාර්ථය කියන එක එච්චරම ප්‍රසන්න නැහැ. අපි ඕනම දෙයක් කරන්න පුළුවන් මේ අප්‍රසන්න ගතිය නැති කරන්න. අප්‍රසන්න ගතිය නැති කරන්න කොත්ේකුත් උත්සාහ ගන්නවා. නමුත් මෙන්න මේ අප්‍රසන්න මේ කර්කශ ගතිය මේ අර කිඹුල කනවා නම් ඉවසන්න පුළුවන් මේ කොහිල කටු ඇනෙන ගතියන්නේ මේකේ තියෙන්නේ. එන්නේ කොහිල කටු ඇනෙන ගතිය බාර ගැනීමම තමයි භවනාවක් වෙන්නේ. එතකොට මේ මොකක්ද ඉදිරිපත් වෙලා තියෙන්නේ? අර දුක්පක්ෂය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. අර පංච උපාදානස්කන්ධේ ඝර්ෂණයක්, වෙහෙසක්, පීඩාවක් තියෙන පැත්තක් තියෙනවා. අන්න ඒක බාර ගන්න. ඒකට සාදර වෙන්න. ඒක බාර ගත්තොත්, ඒකට සාදර වුණොත් අන්න ඒකම තමයි හේතු වෙන්නේ මේ සත්‍යයන්ගේ පිරිසුදු වීමක් සඳහා. ඒක බාර ගන්න අකමැතිව අපි මොනවද අමුතු ලෞකික නිවනක් හොයනවා. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට තමයි කට්ටියගේ කල්පනාව. එහෙම නැත්නම් අද කාලේ හැටියට කඨින පූජා තමයි, කඨින පින්කම් තමයි නිවනට හේතු කාරණා වෙන්නේ. බුදුම ඩෙඟාවක් නටන්නේ මේ කඨිනේ කඨිනේ කියාගෙන. එතකොට මේ ධර්මයේම මේ බුද්ධාගමම කඨිනේ කළා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කඨිනේ ගැන විතරයි කියලා තියෙන්නේ. වෙනකුත් කියලා නැහැ වගේ. විශේෂයෙන් ලංකාවෙත් තියෙනවා, ලංකාවට වැඩි ඔය පිටරටවල ආය පන්සලට එකතු වෙන්නේ කඨිනේට තමයි. එච්චර තමයි ඒකේ තියෙන ෆන්ක්ෂන් එක. එතනින් එහාට දෙයක් නැහැ. එතනින් එහාට දෙයක් නැහැ. ඉතින් අර සමහර විට සුද්දෙක් සුද්ධියෙක් බලාගෙන ඉන්න ඇති මේක දිහා නිකන් අර කතරගම අර ගිනි පාගන කාවඩි නටන මිනිස්සු දිහා බලනවා වගේ. හරිනේ ඒකේ වරදක් නැහැ නේ. ඒ වගේ දෙයකින් පිරිසුදු වෙන්න පුළුවන්ද? ඒ වගේ දෙයකින් අර විදිහට සත්‍යයන්ගේ පිරිසුදු වීමක් සිද්ධ වෙනවද? ඔය කඩින බෙරෑරේ රැදිසේ බීලා නට නටනට ගියා කියලා එක හරියනවද? එහෙම එකක් නෑ. ඔය කඩිනේ කියන එක එහෙම නිකන් ලොකු වටිනාකමක් දීපු එකක් නෙමෙයි. මේ සිවුරක් හදාගන්න විදිහක් ගැන මේ කියපු කතන්දරයක්. මේ වස්මාදීවර වෙලා මේ කත්තික මාසේ සිවුරු කරන මාසේ මේ යන්නේ. ඒක විතරයි අපිට ඇහිලා තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ මේ මෙච්චර කියපු ධර්මයක් ඇහිලා නෑ. ප්‍රතිපදාවක් ඇහිලා නෑ. ඒකට ඉතනෝ කඩින පූජාවකින් පුළුවන්, කඩිනේ බාර ගැනීමෙන් පුළුවන් අන්න මේ සත්‍යයන්ගේ පිරිසුදු වීමක් කතා කරන්නේ කියලා. ඒ වගේ ලෞකිකනේ අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් එතකොට ඉතින් මේ ආගම තියෙන ධර්මයේ නැති රටක් ඉතුරු වෙන එක අහන්න දෙයක්වත් නැහැ නේ. අහන්න දෙයක්වත් නැහැ. එහෙම දෙයක් නැහැ. මේ බෞද්ධයෝ කියලා ඉන්නවා ලේබල් ගහපු කට්ටිය නම් කොතේකුත්. බෞද්ධකමක් හිත තුළ තියනවාද කියලා ඇහුවොත් එහෙම එකක් නැහැ. කටහැරියොත් කියන්නේ බොරුවක්. කටහැරියොත් කියන්නේ බොරුවක්. කරොත් කරන්නේ කාවහරි රවටන්න වංචා කරන්න වැඩක් තමයි කරන්නේ කියලා කතා කරනවා. එන ධර්ම කතා කරනවා. අර අත් මුද්‍රා කරමින් මෛත්‍රිය පතුරවල හරිනවා. පතුරවල හරිනවා. ඉතින් පැතිරෙන්න දෙයක්වත් නැහැ. පැතිරෙන්නේ ඉතින් ගන්ධස්සාරය තමයි. මම කියන්නේ අපාපාරේ පැතිරෙයි ගන්ධස්සාරය. උරුලෑව ගියා වගේ තමයි. උරුලෑව ගියා වගේ තමයි. අන්න එපමණකට ගඳ මොකද හේතුව? අර හදවත තුල ධර්මයක් ප්‍රතිපදාවක් නැහැ. ඒ වෙනුවට බාහිරේ නිකන් ආවරණයක් විදියට මේක පැලඳගෙන ඉන්නවා. එහෙම කතන්දරයක් නෙමෙයි මේකේ තියෙන්නේ. එහෙම කතන්දරයක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඔය YouTube එකේ ඉන්නවා මස් ඇද්දේ. අද කාලේ හැටියට කියනවා නම් මස් ඇද්දේ. ඈ අද කාලේ හැටියට නෙමෙයි ඒ කාලේ හැටියට කියනවා නම් මස් ඇද්දේ. අද කාලේ හැටියට කියනවා නම් හන්ටර් කෙනෙක් කියලා කියන්න පුළුවන්. එයා ඒ තමන්ගේ ජීවන වෘත්තිය විදියට තියෙන්නේ මොකද? දඩයම තමයි. දඩයන් කරනවා විතරක් නෙමෙයි. මම මේ සතාව සුද්ධ කරනවා. සුද්ධ කරනවා විතරක් නෙමෙයි මම මේ සතාව උයනවා කියලා බොහොම වැදගත්, බොහොම රටක නම්බුවේ කතා කරන රටක. නමුත් ඒ මිනිස්සයා ඒ කියන දේ, ඒ කතා කරන දේ දිහා බැලුවොත් සත්තු මරණ එක නම් හැබෑව තමයි. නමුත් ඒ මිනිස්සු ගාව යම්කිසි විදියක අපි හිතාගන්න බැරි ගුණාංග ටිකක් තියෙනවා. අර සතාව මරලා වෙන වැරදි දිට්ඨියකින් මරණ වෙන්න පුළුවන්, කපලා කොටලා මේ පරිභෝග කරන්න පුළුවන් සත්තු කියලා කියනවා වෙන්න පුළුවන්. නමුත් අර පවුලේ කට්ටියක එකතු වෙලා කන්න කලින් අන්න මේ අර යම්කිසි විදියක අපි කියන්නේ අර සේයින් ග්‍රේස් කියලා අන්න යම්කිසි ත්‍යාගවන්ත වීමක් ප්‍රකාශ කරනවා. අපිට මේ 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 විදිහ ආහාරයක් ලබා දුන්නට ස්තුති, මේ විදිහට මේ පවුලේ කට්ටිය එකතු වෙලා මේක රස විඳින්න ඉඩ කඩක් දුන්නට ස්තුති, අපේ මේ මේ විදිහේ ශරීර සෞඛ්‍යයක් බලාගත්තට ස්තුති කියලා අන්න ඒ විදිහේ කතාවකින් පස්සේ තමයි මේ ආහාරය ගන්න. ඊට පස්සේ අර දරුවාට පොඩි කෙල්ලෙක් කියන්නේ අවුරුදු 5කට ඒකිට කටක් දීලා ඔන්න කියනවා, ඔන්න බලන්න දැන් මෙයා කියන්නේ කිව්වොත් ඇත්ත, මෙයා කියන්නේ කිව්වොත් ඇත්ත, මේක රහයි කිව්වොත් මේ ඇත්ත, හරි නැහැ කිව්වත් ඒකත් ඇත්ත. ඔන්න ඔන්න කිය මම කලින්ම කිව්වා කියලා තමයි අර දරුවගෙන් අහන්නේ කොහොමද රසද කියලා. අර ඒ කියන්නේ බොරුවක් කියනවායි කියන සංකල්පයක්වත් නැහැ. හැබැයි ඝාතනය කරනවා, සත්තු ඝාතනය කරනවා. අර විදියට සත්තු මරාගෙන කමින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ විදිහේ සමහර මේ පාපී කියලා අපි දකින මිනිස්සුන්ගේ පවා අනේ යම් කිසි විදියක ඒ පිරිසිදු පැත්තක්, එහෙම නැත්නම් ඒගොල්ලෝ අනුමත නොකරන පැත්තක් තියෙනවා. නමුත් අපේ තියෙන බලදේ අපි ඔක්කොම වැරදි කියලා කතා කරනවා. නමුත් එකක්වත් රකින්නේ නැහැ. එකක්වත් රකින්නේ නැහැ. ඔය තියෙන එක කතන්දර ඔක්කොම තියෙන්නේ මේ ලෝක රවට්ටන්න වගේ වැඩකට තමයි. අහු වුණානේ ටක් ගාලා බඩට දාගත්තා. ආයි ඒක වටපිට බලන්නේ නැහැ ඒ වෙලාවට. සතෙන් මරන්න ඕන නම් ඒක, හොරකම කරන්න ඕන නම් ඒක, එහෙම නැත්නම් මේ කාත් එක හරි බුදිය ගන්න ඕන නම් ඒක, ඕන දෙයක් කරනවා. ඉතින් එහෙම කළ බලාපොරොත්තු වෙනවා අන්න අර විදියට දුකාපටිපදා කිප්පාබින්නම්. දැන් සුවසේ ශනිකව නිවන් යන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ වෙනුවට මෙන්න ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාව තමයි මේ කියන්නේ. ප්‍රතිපදාව පුරන්න ගියාම කරන්න ගියාම ඉදිරිපත් වෙන්නේ දුක තමයි. දුක තමයි. එතකොට මම මේ කැපවීමෙන් උත්සාහයෙන් භාවනාවක් කරනවා කියන්නේ මේ දුකට පොඩ්ඩක් සාදර වෙන්න ඕනේ. මේ දුකට පොඩ්ඩක් සාදර වෙන්න ඕනේ. අනේ මේ මට භාවනා කරන්න ගිහිල්ලා කන්න බොන්න තියනවාද? මට භාවනා කරන්න ගිහිල්ලා වැසිකිලි යන්න තියනවාද? මට භාවනා කරන්න ගිහිල්ලා නාන තැනක් තියනවාද කියලා ඒවා අහා ඉන්න එපා. ඒවා හොය හොය ඉන්න එපා. ඒවා අහලා හොයලා ගියාට වැඩකුත් නැහැ. ප්ලෑන් කරලා ගියාට වැඩකුත් නැහැ. සැලසුම් විදියට වෙන්නේ නැහැ. ඒක හොඳටම විශ්වාසයි. මට මතකයි මම ඉස්සෙල්ලාම මෙහෙනකොට මුදුම ලොකු බෑග් එකක් අරගෙන ආවා. ඉතින් ගෙදර තියෙන සැප පහසුකම් ටික ඔක්කොම මෙහෙ අරන් ආවා වගේ එකක් තමයි මට තේරුනේ. ඊට පස්සේ දැන් ටික ටික ඉන්නකොට තේරෙනවා දැන් මේ බෑග් එකේ තියෙන ඒවා වැඩක් නැහැ නේ. ඔන්න ඉතින් එකක් කාට හරි මොකක් හරි දෙනවා. අනේ තව එකක් දෙනවා. ඕම ඕම දිල්ල දිල්ල අන්තිමට බලනකොට දැන් මේ බෑග් එකක් නැහැ, බෑග් එකේ තියුණේවත් නැහැ. ඒ වුණාට තාමත් ජීවත් වෙනවා. තම ජීවත් වෙනවා. ඉතින් අපි හිතනවා අන්න අර විදියට මේ ප්‍රශ්න ගැටළු නැතුව භාවනා කරන්න පුළුවන් නම්, මధుරව නැතුව භාවනා කරන්න පුළුවන් නම්, මේ විදියට මට අවශ්‍ය වෙලාවට පැම්පහසු වෙන්න පුළුවන් නම්, මේ විදියට මට ප්‍රිය කෑම තියෙනවා නම්, ඉතින් මොකද්ද මේ කරන්නේ? අර දුක්පැත්ත නෙමේ මගරින්. ඒ දුක්පැත්ත තමයි මේ මගරින්. ඒක මගරින්ින් අපි පිරිසිදු වීමක් ගැන කතා කරනවා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට අන්න අර අවිනිශ්චිතයි මේ යන ගමන. භාවනාවකට යනවා කියන්නේ අවිනිශ්චිතයි. ගෙදරින් නික්මිලා භාවනා මධ්‍යස්ථානයකට එනවා කියන්නේ අර අපේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට වැටෙනවා. ඒක හරිම අප්‍රිය ගතියක් තමයි අපිට දනවන්නේ. සැක සංකතිවර කරන ගතියක් තමයි අපිට ගන්නවන්නේ. නමුත් මේ දෙක කළ යුත්තක්. අන්න ඒ දේ තුළ තමයි මේ පිරිසිදු වීම සඳහා අවශ්‍ය කරුණු කාරණා යෙදිලා තියෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය යම්කිසි දුක්පැත්තක්, අවිනිශ්චිත පැත්තක්, වෙහෙස සහගත පැත්තක් තියනවාද ඒකම තමයි මේ සත්‍යයන්ගේ පිරිසිදු වීම සඳහා හේතුව. ඔය ගෙවල් වලට වෙලා සැප පැත්ත හොයාගෙන, පහසුව හොයාගෙන ඔය කම්ෆර්ට් සෝන් එක කියන්නේ අපිරිසිදු වීම සඳහා හේතුවක් තමයි. අපිරිසිදු වීම සඳහා හේතුවක්. අර ඒකනේ අර සෙනිකා කියන්නේ ඒ දවස්වල එයා දරපු තනතුරේ හැටියට අද කාලේ කියනවා හොඳ වත්කම් තියෙන පොසත් මිනිහෙක්. ඈ ඉන්වෙස්ටර් බෑංක කෙනෙක්. ඒ විදිහේ තැනත් එකුත් කියනවා මේ 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 සැප සම්පත් කියන හැමදාම තියෙන ඒවා නෙමෙයි. මට මේ ආහාර නැතුව බඩගිනි ඉන්න උනොත් දවසක, එහෙම ඉන්න උනොත්, මුදල් නැතුව ඉන්න උනොත්, ඇඳුම් පැළඳුම් නැතුව හීතලේ ඉන්න උනොත්, මේ අගුපිලක නිදි ගන්න උනොත්, අන්න අර මෙච්චර සැප තියෙනවා. හැබැයි මේ මනුස්සයා නිකන් අන්න පරීක්ෂාවකට වගේ මේ අගුපිලක නිදියගෙන අර බල්ලෙක් බොන එකකින් වතුර ටිකක් බීලා බඩගින්නේ වේලක් දෙකක් ඉඳලා අන්න බලනවා කොහොමද මේ මේ පැත්ත, මේ ස්වභාවය, අනේ ඒක මගේ හිතට මොන විදිහේ දෙයක්ද දනවන්නේ කියලා ඔන්න ඔය විදිහේ පරීක්ෂාවක්, ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් ගැන ඒ දැනට කතා කරනවා. මොකද මේ සැපම හොයාගෙන ගිහිල්ලා මේක කවදාවත් පිරිසිදු වීමක් කියන එකක් නම් ලං කරගන්න බෑ. ඒ වෙනුවට කෙලෙසීමක් නම් ඒ තුළ තියෙනවා. පිරිසිදු වීම කියන එකට දුක හොයාගෙන යනවා කියන අදහසක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ භාවනාවක් ප්‍රතිපදාව වඩනකොට තමුන්ට මනන් වූ දුක් ටිකක් එනවා. අන්න ඒ එන දුක බාරගන්න අලුතෙන් හොයන්න දෙයක් නැහැ ආයි. අලුතෙන් හොයන්න දෙයක් නැහැ. ඒක ආයේ එනවාම තමයි. ඒක කරන්න දෙයක් නැහැ. අන්න එන ටික බාරගන්න. අන්න අන්නාඳුනන පුද්ගලෙක් ඇවිල්ලා කොයිද යන්නේ කෙනෙක් ඇවිල්ලා අන්න අනියත හේතු රහිත දෙයකට අපිට බැනලා යනවා. බැනලා යනවා. බැනලා ගියාම අන්න ඒක ඒකට ඇතිවන වෙහෙස බලන්න. ඉතින් ඔන්න ඒ දිහේ ප්‍රතිපදාවක් තුළින් තමයි මේ පිරිසුදු වීමක් පණවන්නේ. පිරිසුදු වීමක් පණවන්නේ. ඒක කරනකොට කරනකොට මේ තැනකට තේරෙනවා ඇත්තටම මේකේ පිරිසුදු වීමක් තියෙනවා. අර අවශ්‍ය දේවල් ටිකත් කොහෙන්දෝ මොනවදෝ ක්‍රමයකට ගැළපිලා එනවා. ඒක යෙදිලාම බලන්න ඕනේ දෙයක්. ඒක පුහුණුවක් තුළින්ම අත්දකින්න ඕනේ දෙයක්. එහෙම නැත්නම් මගහැරීමක්, අර විදියට කල් දැමීමක්, ඒ විදියට සැලසුම් සැලස්මල් හැදීමක්, ඔය වගේ දෙයකින් ඔය කී විදිහේ ධර්මතාවයක්, ඔය කී විදිහේ යම් කිසි ප්‍රතිපදාවක් වඩා ගන්න අමාරුයි. ඒ වෙනුවට අන්න මොකද තියෙන්නේ මේ යම් කිසි විදිහක උත්සාහයෙන් උනන්දුවෙන් වෙහෙස පීඩාව දරාගෙන යන්න වෙනවා. ඒ විදිහේ ගමනක් තුළින් අර කී විදිහට මෙන්න මේ නිවැරදි පිරිසිදු වීමක් දිහාවට අපිට යන්න අමාරු වෙන එකක් නැහැ. ඉතින් එන්නේ විදිහේ ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මේ පංච උපාදානස්කන්ධෙම සැපපැත්ත සහ දුක්පැත්ත කොහොමද අපිට පිරිසිදු වීමක්, විසුද්ධියක් සඳහා වගේම කෙලෙසීමක් සඳහා හේතු වෙන්නේ කියන දේ අන්න ඉදිරිපත් කරනවා. ඒක අපි භාවනාවේදී දුකක්, වෙහෙසක්, පීඩාවක් අහම ඒක බාරගන්න, ඒකට සාදර වෙන්න කියන අදහසිනුත් එන්නේ ඒකම තමයි. අසනීපයක් ආවොත් දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මට, මේ අසනීපේ ආවට බලන්නකො මේ හොඳ කරගන්න බැරි වුණානේ මට ඉක්මනට. තාම නෑනේ ආහාර පිරිය මම මේ, මට ඇයි මේ අසනීපේ මෙච්චර ඉක්මනට හොඳ කරගන්න බැරි වුණේ කියලා නිකන් යාම යාගෙන් ප්‍රශ්න කර විදිහෙන් මේ කියනවා. මං කෝ ඉතින් අසනීපේ හොඳ කරන්න ට්‍රයි කරානේ, ඒකයි ඇත්තට අවුල් ගියේ කියලා. අසනීපේ හොඳ කරන්න ට්‍රයි කරනවා. දැන් මේ ආපු ලෙඩේ නැති කරගන්න ට්‍රයි කරනවා. අන්න මොකද වුනේ? දුකක් ඇවිල්ලා තියෙනවා. ඒ දුක අපිව ඒකට සාදර වුණොත්, ඒ අසනීපෙට සාදර වුණොත්, ඒක අපිව පිරිසිදු වීමක් දිහාවට අරගෙන යන දෙයක්. නමුත් අපි මොකද කරන්නේ? ඒක ඉක්මනට වහලා දාලා සැපයකින් ප්‍රතිස්ථාපනය කරන්න තමයි උත්සාහය. ඉතින් අමාරුවෙන් හරි මේ ටිකක් මොනවා හරි ටිකක් බඩට දා ගන්න ඕනේ නේ අසනීපුණාම. අර තාරාවන්ට බට ගහලා පොම්ප කරනවා වගේ ගෙදර කට්ටිය ඇවිල්ලා කොහොම හරි බට එකක් හරි දාලා ඇතුළට ඔබන්න උත්සාහ කරනවා. කන්න ඕනේ කියලා. එහෙම දඟලන්න ඕනේ නැහැ. ඔය ඇඟ ඇතුලේ තියෙන මාසයක් විතර යැපෙන්න අවශ්‍ය පෝෂණය. අසනීපයක් ආවා කියන්නේ කෑම පීරියක් නැති වෙලා ගියා කියන්නේ ඇඟම කියනවා කන්න එපා බං කියලා. අන්න නැතුව පොඩ්ඩක් ඉවසක නිදපන් කියලා. අහන්නේ නැහැ. අහන්නේ නැහැ. ඔය අපිරියාවක් කෑම පිය නැහැ කියන්නේ මොකද්ද? මේ කන්න එපා කියලා කියන්නේ. මොකද මේ අසනීප එක්ක ෆයිට් කරන පොඩි ඉඩක්, ආහාර දිරවිල්ලා දෙක තුනක් එකට කරන්න බෑ කියන එක කියන්නේ. නමුත් ඒකට අපි සාදර වෙන්නේ නැහැ. මේ ආපු දුක බාරගන්න කැමති නැහැ. වෙනකොට වෙන මොකද්දෝ එකක් හොයාගෙන යනවා. නමුත් මෙන්න මේ හරහා ගිහිල්ලා තමයි යම් කිසි විදියක අර විදියට පිරිසිදු වීමක් පිළිබඳ කතා කරන්න වෙන්නේ. මේ අසනීපේ කියන්නේ මොකද්ද කියලා බලන්න. මේ ආපු දුක, වේදනා, පීඩාව කියන්නේ මොකද්ද කියලා බලන්න. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ මම මේ ගෙදර කට්ටියගේ යහපත සලසන්න ගියාලු. මේ යහපත සලසන්න ගියාලු මම මේගොල්ලොන්ව මේ කෝච්චියක් ඇදීගෙන යනවා වගේ මේගොල්ලෝ මේ යන්නේ මේ අගාධයක් දිහාවටනේ. මම මේක මට හොඳටම පෙවුනලු මේ අගාධයක් දිහාවට යන්නේ කියලා. මේ මේ මම මේ විදිහට මේගොල්ලන්ට කිව්වලු යන්න ඔයෙට යන්න එපා මේ නවත්තන්න උත්සාහ මට ඒ නවත්තන්න බැරි බවත් මට තේරෙනවලු. හැබැයි මම ඒත් උත්සාහ කරනවා ඒත් දඟලනවා. මට තේරුණා මගේ මේ උත්සාහය මගේ මේ දැඟලිල්ල මේක තමයි මේ වරදට හිටියේ. මේක තමයි වරදට හිටියේ. මේ 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 road to hell is paved with good intentions. මේ අපායට යන පාර තාර දාලා තියෙන්නේ එහෙම නැත්නම් අර ඉන්ටර්ලොක් කරලා තියෙන්නේ good intentions වලින්. ඈ හොඳ කරන්න ගිහිල්ලා තමයි මේ අපායට යන පාර තාර දාලා දීලා තියෙන්නේ අපි හොඳ කරනවා කියන අර්ථයෙන්. මේ ගෙදර කට්ටියගේ යහපත බලන්න ඕනේ. ඒගොල්ලන්ට අන්න නිවැරදි මාර්ගේ පෙන්වන්න ඕනේ. ඒ දැනට කියනවා මටම තේරෙනවා මං කරන්නේ මේ මෝඩකම. මටම තේරෙනවා මේගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. නමුත් මම ඒත් උත්සාහ කරනවා. ඒ උත්සාහ ගන්නවා අන්තිමට මගේ ඒ උත්සාහය නිසාම මටත් වෙහෙසක් ඒගොල්ලන්ටත් වෙහෙසක් මේ විදිහේ වෙහෙස පීඩාවක් විතරයි අන්තිමට ඉතුරු වුනේ. බලයින් බෑනේ බලයින් බෑ. ඒ වෙනුවට අන්න මොනවා හරි කරන්න ඕනේ මේක වළක්වන්න ඕනේ මේගොල්ලන්ට උදව් කරන්න ඕනේ. ඔය විදිහ අදහස් වලින් තමයි මතුවලා ඉන්නේ. නමුත් අන්නර විදිහට මේ පොඩ්ඩක් අවධානයෙන් මේ ආපු දේ බාර ගන්න මේ යථාර්ථය බාර ගන්න කියන උත්සාහයේ ප්‍රතිපදාව තමයි තියෙන්නේ. ඒක එච්චර ප්‍රිය ධනවන්නේ නැති වෙන්න පුළුවන් අපිට. නමුත් ඒ තුළ මෙන්න මේ කී විදිහට පිරිසිදු වීමක් පිළිබඳ අදහසක් තියෙනවා. අපි අර විදිහට මේ නිකාං එක එක්කෙනා වෙහෙසටපත් කළා ඒගොල්ලන්ට උපදෙස් දීලා කතා කරන්න කලින් පොඩ්ඩක් තමුන් දිහා බලන්න. තමුන්ගේ මේ මේ වෙනසක් ගැන බලන්න. තමුන්ගේ වෙනසක් ගැන අවධානයක් යොමු කරන්න. මේ විදිහට මම මෙච්චර දඟලන්නේ ඇයි කියලා පොඩ්ඩක් තමුන් දිහාට හැරිලා බලනවා. අනේ එතකොට මේ කී ධර්මතාවය අපි ළඟම තියෙනවා. ඉතින් ඒක ටිකක් බාර ගන්න අමාරු වුණත් අමාරුවෙන් නමුත් ටිකෙන් ටික දියුණු කරගත යුතු හැකියාව තමයි ඒක. ඒ විදිහට මෙන්න මේ විදිහට මේ ආපු දුකක් පීඩාවක් මොකද්ද අපිට කියන පණිවිඩේ මේ විදිහ ආපු වෙහෙසක් පීඩාවක් මොකද්ද අපිට කියන පණිවිඩේ මේ විදිහට වෙච්ච නස්පැත්තියක් මොකද්ද අපිට කියන පණිවිඩේ අන්න ඒ පණිවිඩේ නිවනට ගොඩක් ළඟයි. ඒක මග හරිනවනේ. ඒක මග හරිනවනේ. ඒක මග හැරීමෙන්ම වෙන්නේ අර විදිහට කෙලසීමක් දිහාවට යන ගමනක් තමයි ඒක. කෙලසීමක් දිහාවට කරන උත්සාහයක් තමයි ඒක. ඉතින් මෙන්න මේ විදිහේ අමුතු විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. එතකොට අර විදිහට ආපු දුකක් වේසක් අර විදිහට පවුලේ කට්ටිය නිසා ආපු ඒගොල්ලන්ව බේරගන්න නිසා ආපු අන්න ඒ විදිහේ දුකක් වේදාවක් අන්න අපිව නිවන දිහාවට යොමු කරනවා. විශ්වාස කරන්නේ නැහෙනි. ඒ තැනත්තා කියනවා මම මේ විදිහට පවුලේ කට්ටියව බේරගන්න ගියා මට තේරුණා මේ ඇති වෙච්ච වෙහෙස පීඩාව දරන්න බෑ. දරන්න බෑ. ඒ වෙහෙස පීඩාව වචනෙට කියන්න බෑ. අන්තිමට මට හොඳටම තේරෙනවා මට මේ මේ වෙහෙස පීඩාව දරාගෙන ඉන්න බැරි බව. දරාගෙන ඉන්න බැරි බව මට තේරෙනවා. මට තේරෙනවා මම මේ තාම බිගින කෙනෙක්වත් නැහැ. මම ප්‍රතිපදාවට බැසගෙනවත් නැහැ. එපමණකට ආදුනිකයි මං. මං හිතාගෙන ඉන්දියා මේ කට්ටියට මගේ බැඳීමක් නැහැ කියලා. මේ කට්ටියට මම ඇලිලා නැහැ කියලා. මේ ගෙදර කට්ටියගේ යුතුයකම් කරනවා විතරයි මම මේගොල්ලන්ට එහෙම ලොකුවට බැඳිලා නැහැ කියලා මම හිතාගෙන ඉඳියා. නමුත් මට දැන් තේරෙනවා බන්ධනේ තරම. ප්‍රතිපදාවේ බිඳුවටවත් දැසගෙන නැහැ හාමුදුරනේ මං කියලා ප්‍රකාශ කරනවා. නමුත් ඔන්න ඕගම තමයි ප්‍රතිපදාව එළි වෙන ක්‍රමය. දැන් බලන්න ඔය වෙච්ච නැස්පැත්තිය නිසා කොච්චර ක්ෂණ මාත්‍ර නිවනක් ලැබුණද කියලා. හොඳටම තේරුණා මේ අත්හැරලා ඉඳපු ඉඳලා ඉන්දියා කියලා හිතාගෙන ඉඳපු දේවල් එකක්වත් අත්හැරලා නැති බව තේරුණා. ආ ඒ දැනගැනීම කොච්චර ලොකු ජයග්‍රහණයක්ද? නැත්තම් මෙච්චර කල් ඉඳී බොරුවකනේ. මෙච්චර කල් හිතුවා අත්හැරලා ඉන්නේම සම්බන්ධයක් නැහැ එච්චර. බැඳීමක් නැහැ එච්චර කියලා හිතුවට මොකද? ඔන්න තියෙන බන්ධනේ. ඊට පස්සේ මෙච්චර කල් මං හිතාගෙන ඉන්දියා භාවනාවේ මම පොරක් තමයි. හොඳට කරලා තියනවා තමයි. ඔන්න ඔය වගේ විපතක් වුණාම තේරෙනවා මයින්ඩ්ෆුල් ඇක්ටිවිටීස් සිය ගණනක් ගන්නවා නමුත් එකක්වත් වැඩ කරන්නේ නැහැ. එකක්වත් අහන්නේ නැහැ මේ වගේ වෙලාවට කියලා තේරෙනවා. ඔය සමහර කියනවා මට නම් hina යන්නේ 아무ත විදිහට ඒවට කියනවා මේ ආසනීපයක් වගේ ප්‍රශ්නයක් වගේ අහම සිහියෙන් ඒක දිහා බලන්න. දැන් සිහියෙන් බලන්න. මේ විදිහට මේ වෙහෙස පීඩාවක් හැංගීම් තරහ ගියපු වෙලාවක ඒ විදිහට හැංගීම් උත්සන්න වෙච්ච වෙලාවක සිහියෙන් බලන්න. එතකොට ඒව නැති වෙලා යනවා. දැන් සිහියෙන් බැලුවොත් ඔය එකක්වත් සිහියට අදාළ වෙන්නේ නැහැ නේ. අසනීපයක් ආපු වෙලාවක බලන්න ඕනේ කෙඳිරි ගෑවෙන තරම. එතකොට තේරෙනවා බැලුවට මේක බැලෙන්නේ නැහැ නේ එහෙම බැලමක්. ඔන්න ඔය බැරි බව දැන ගැනීමම තමයි මේ ප්‍රතිපදාව. ඈ මේ බැරි බව දන්නවා. බැඳිලා බව දන්නවා. ඒ ඇති. එතකොට බේත් අහනවනේ. මෙච්චර කාලයක් ඉඳන් ඉන්දියා බැඳිලා නැහැ කියලා. මෙච්චර කාලයක් ඉඳන් ඉන්දියා කුලුවන් කියලා. ඔන්න දැන් තේරෙනවා බැඳිලා බව. දැන් තේරෙනවා බැරි බව. ඒක ලොකු බ්‍රේක් ත්‍රූ එකක් ප්‍රැක්ටිස් එකේ. ඒක ලොකු වෙනසක්, වෙනසක ආරම්භයක්. අර විදිහට tiny moment of satori. ෂණ මාත්‍ර නිවනක් ඒ තුළ තියෙනවා. එන්නේ අර සොක්‍රටිස් උත් කියන්නේ මේ බටේර ලෝකේ ඉන්න හොඳම දාර්ශනිකයා. මිනිහා මොකද්ද කියන්නේ? දන්නේ නැති බව දන්නවා. මම දන්නේ නැති බව දන්නවා එච්චරයි. මට බැරි බව මම දන්නවා. මම බැඳිලා බව මම දන්නවා. අන්න ඒ දැන ගැනීමම තමයි මේ ප්‍රතිපදාව. ඒතකොට ඒක දැනගන්න අර විදිහේ නස්පැතියක්ම එන්න එපැයි. අර විදිහේ විපතක්ම එන්න එපැයි. ඒතකොට ඔක්කොම කතා කරලා මම ඇහුවා දැන් ඔය විදිහේ විපතක් ආවෙකෙන්නේ කොහොමද දෙයක් උනේ? ඔය විදිහේ විපතක් ආපු නිසා තමයි ඔය කොහොම දේ උනේ? බැඳීම දෙරුනේ විපත නිසා. බැරි බව දෙරුනේ ඔය විපත නිසා. ඒතකොට ඒ වගේ දෙයක් කෙනෙක්ට ප්‍රාර්ථනා කරන්න පුළුවන් ද අපිට? අන්න ඒ වගේ දෙයක් ප්‍රාර්ථනා කරා නම් නිවන පැතුවා වෙනවා. අපි මොනවද පතන්නේ? අනේ සෝපත් වේවා. අනේ සැපෙන් විසේවා. ඈ ඕම ඕම මොන මොනවදෝ ප්‍රාර්ථනා ටිකක් තියෙනවනේ. ප්‍රාර්ථනා ටිකක් තියෙනවා. දැන් පහුගිය දවසක මේ පින්දපාත බෙදන කෙනෙක් ඉන්නේ සුඛාපටිපද. සුඛාපටිපද. ඈ සුවසේ මේ ගමන යන ලැබේවා කියලා තමයි පින්දපාත බෙදන්නේ. අපරාධි කියන්නේ බෑ බෙදන බත් එකේ තියෙන මාළු කෑල්ලක් වගේ දෙන. ඉතින් හරිනේ ඉතින් සුවසේ යන්න පුළුවන් නේද ඔය. ඒ වටිනා කමකුත් තියෙනවා ඇත්තට බැලුවාම. ඒතකොට එහෙම දේවල් නේ අපි පතන්නේ. ඒතකොට මේ පතන්නේ මොකද්ද? කෙලෙස් සීමක් තමයි පතලා තියෙන්නේ බලන්න. ඒ වෙනකොට දුකක් පැතුවොත් ඒ වෙනකොට වෙහෙසක් පැතුවොත් ඒක මා නරුම ගතියක්, තිරිසන් ගතියක් කියලා අද කාලේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. නමුත් අන්න මොනවා හරි කොහේ හරි යන දුකක් කරදරයක් පමණක දුකක් අර විදියට පිලිස් දෙයිගෙන විලාප දීගෙන හැරෙන්න පුළුවන් තරමේ දුකක්. උඹට වරෙන් කිව්වොත් ඒක තමයි පිරිසුදු වීමක්. ඒක තමයි නිවනක් පැතුවා බවට පත් වෙන්නේ. ඒතකොට මම ඔක්කොම ටික කියලා මං කිව්වා දැන් එහෙම දෙයක් පැතුවොත් ඔය වගේ කරදරයක් ආපෝ එන්නේ කියලා පැතුවොත් මොකද්ද කියන්නේ? මනාප වෙන එකක් නැහැ. නමුත් ඒ වගේ කරදරයක් ආවෝ එත්වා කියලා ප්‍රාර්ථනා කරා. අනේ නියම පැතුම තමයි ඒක. මොකද හේතුව අර විදිහට ආපු දුකක් ඔය විදිහේ වෙහෙස පීඩාවක් තමයි අපිව පිරිසිදු වීමක් දිහාවට යොමු කරන්නේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට කෙලෙසීමක් තමයි අපි ලං කරගෙන තියෙන්නේ. කෙලෙසීමක් තමයි අපි පතලා තියෙන්නේ. ඔය දූ දරුවන්ට යහපත කරන්න යනව නේද? ඔක්කොම හැමදේම හොයලා බලලා සියල්ල සම්පූර්ණ කරලා අංග සම්පූර්ණ විදියට හදලා දෙන්න යනව නේද? මොකද්ද ඔය පතලා තියෙන්නේ? මොකද්ද දෙමව්පිය පතන්නේ? අවශ්‍ය ටික කරන්න පුළුවන්, මේ සහයෝගය දෙන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් දුකක් කරදරයකුත් එන්න දෙන්න ඕනේ. ඊපස්සේ ඒක පොඩ්ඩක් වරෙන් කියලා බලන්න ඕනේ. මේ පෙරපිලා දාඩි දාගෙන පෙරාගෙන මිනිස්සු දැන් ඇඟට හේත් වෙනකොට ඒවා දරාගෙන මේ බස් එක එන්න පුළුවන්ද? බස් එක එන්න පුළුවන්ද? මේ සමාජයක ගැටිලා කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න පුළුවන්ද? ඒව ඔක්කොම අගෑරලා සියලු සැප සම්පත් දීලා අන්තිමට පතලා තියෙන්නේ මොකද්ද? කැලේසීමක් අර විදිහේ විපතක් තමයි පතලා තියෙන්නේ. ඒ වෙනුවට අනේ යම් කිසි විදියක වෙහෙසක් පීඩාවක් දුකක් කරදරයක් දෙනවා නම් ඒ තුළ අර කී විදියට ශක්තියක් නිවනක් පිරිසිදු වීමක් සැඟවිලා තියෙනවා. ඒක දෙමව්පිය කවදාවත් දකින්නේ නැහැ. නමුත් අන්න යම් කිසි දරුවෙක්ට උනත් යම් කිසි විදියක අන්න නිවනක් පතනවා නම් මේ හොයලා දෙන්න දෙයක් නැහැ. ඔය සාමාන්‍ය දිනදා ජීවිතේ පොඩ්ඩක් දුක් කරදර ටිකක් විඳින්න, එයාට පොඩි වරදක් කළ ඉගෙන ගන්න, එයාගේ අඩුපාඩු එයාට දැනගන්න පොඩි ඉඩකඩක් දෙන්න ඕනේ, අවස්ථාවක් දෙන්න ඕනේ. මම අම්මා එහෙම කොහොමද කරන්නේ? හැමදේම ඔයලා බලලා කරන්න ඕනේ. තාත්තලට නම් ගානක් නැහැ කියලා කිව්වට හරියන්නේ නැහැ. පොඩ්ඩක් ඌට මොඩකම ඉන්න දී දෙන්න ඕනේ. පොඩ්ඩක් ඌට වැරදින්න දෙන්න ඕනේ. ඉඩකඩක් දෙන්න ඕනේ. අනේ එහෙම ඉන්නකොට තමයි යම් කිසි විදියක අර කී විදියට විසුද්ධි අධ්‍යාවට යන්න පුළුවන්. එතකොට මේ කියන කතාව හරිම නිකන් අපි බාර ගන්න සූදානම්ද කියන එක හරි ප්‍රශ්නයක්. මෙච්චර කාලයක් පුරාට බුදුරජාණන් වහන්සේ කියනවා ඇහිලා ඇහිලා තියෙනින් මට අන්න අර උඩින් අර කී කතාව ගැඹුරට බහින් නැතුව කියනවා. ගැඹුරට බහින් නැතුව කියනවා මෙන්න මේ විදිහට මේ සත්වගේ පිරිසිදු වීමක් මේ විදිහට කෙලසීමකින් ඉවත් වීමක් අන්න මේ විදිහ දෙයක් යෝජනා කරනවා. නමුත් මේ පිරිසිදු වීමට හේතු වෙන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධෙම දුක් පැත්ත. කෙලසීමට හේතු වෙන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධෙම සැප පැත්ත. අන්න සැප පැත්ත අත්දකින්නකොට අත්දකින්නකොට වැඩි වැඩියෙන් ඇලෙනවා, ඒක ඔස්සේම ගමන් කරනවා. දුක් පැත්ත අත්දකින්නකොට අත්දකින්නකොට අන්න එපා වෙනවා, ප්‍රතික්ෂේප වෙනවා, කලකිරෙනවා. ඔය දෙපැත්ත තමයි තියෙන්නේ. ඔය දෙපැත්ත තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහේ දුකක් කරදරයක් එනකොට මෙන්න මේ බැල්මෙන් බලන්න පුළුවන් ද කියලා බැලුවොත්, මේ බැල්මෙන් බලන්න පුළුවන් ද කියලා බැලුවොත් දැන් ඊයේත් කෙනෙක් අහනවා මට මේ අපේ තාත්තට අසනීප වෙලා වයසක කෙනෙක් කොවිඩ් පොසිටිව්. මට තේරෙනවා මම මේ දැන් ඇන්ෂස්, මම මේකට වෙහෙසක් පීඩාවක් අරන් තියෙනවා. මේකට මොකද කරන්නේ? මේකට මොනවා හරි මේ අනිත්‍යයි මේවා ඔක්කොම යනවා එන්නෝ යන්නෝ කියලා මේ විදිහ මොනවා හරි දාලා මේ මේක කරන්න වෙයි නේද ස්වාමීන් වහන්සේ, මේක නැති කරගන්න වෙයි නේද කියලා කියනවා. ඇයි මේ නැති කරන්න දඟලන්නේ? නැති කරන්න දඟලන්නේ මොකද්ද? ඔන්න අනිත්‍ය ස්වභාවය බාරගන්න කැමති නැහැ කියන එක තමයි. මේ විසුද්ධියක් කියන එක බාරගන්න කැමති නැහැ. ඒ වෙනුවට අන්න ඒකෙන් කොහොම හරි වහලා දාලා මේ දුක නැති කරලා දාලා කෙලසීමක් තමයි බාරගන්න අපි මනාපේ තියෙන්නේ. නමුත් ඔන්න ඔය ආපු වෙහෙස පීඩාවෙක ඉන්නවා නම් ඒකම තමයි මේ කියන ප්‍රතිපදාව. අය මොනවා හරි අතින් දාන්න දෙයක් නැහැ. අතින් දානවා කියන්නේ වැඩේ වැරදුනා. අරක දරා ගන්න බෑ, අරක ඉවසන්න බෑ, මොනවා හරි ඇබයක් ගහලා ඒක වෙනස් කරන්න උත්සාහ ගන්නවා. නෑ හැමෝන් නෑ ඒ ආපු දේ බාර ගන්න. ඒ තුල නිවන තියෙනවා. ඒ තුල නිවන තියෙනවා. අර විදියට මොනවා හරි දාලා වෙනසක් කරන්න උත්සාහ ගත්තානි. ඒක ඔරිජිනල් එක නෙමෙයි. ඔරිජිනල් එක නෙමෙයි වෙනුවට මොකද්ද බාල ප්‍රොඩක්ට් එකක්, අඩුපාඩු සහිත ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔය විදිහේ බණක් අපි අහන සූදානම්ද, ඔය කී විදිහේ ප්‍රතිපදාවක් අපි යෙදෙන සූදානම්ද කියලා බැලුවොත් හරිම ප්‍රශ්නකාරී. නමුත් අන්න ඒ විදිහට යෙදිලා නැවත නැවත සහ කරලා බලන කෙනෙක්ට තේරෙනවා මේ ප්‍රතිපදාව තුලින් අර කී විදිහේ විසුද්ධියක් දිහාවට, අර විදිහට පිරිසුදු වීමක් දිහාවට මේ ගමන් කරන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඒක දවසකින් දෙකකින් කෙනෙක්ට දැනෙන්නේ නෑ. සමහර විට දවසක් දෙකක් මේකේ යෙදුනට දැනෙන්නේ නෑ. ඒ වෙනුවට කාලයක් තිස්සේ සමහර විට මාස ගණන්, අවුරුදු ගණන් නැවත නැවත මෙන්න මේ කී විදිහට දුකසේ අවබෝධ කරන සුළුව යෙදෙන්න ඕනි. නැවතත් මතක් කරනවා මේ දුකසේ අවබෝධ කළ යුතු ධර්ම දෙකක්. යෝච හේතු යෝච පච්චය සත්තාන සංකිලේසාය, යෝච හේතු යෝච පච්චය සත්තාන විසුද්ධිය. මේ විදිහට සත්‍යයන්ගේ පිරිසිදු වීමත් කෙලසීමත් මේ කියන දේ දුකසේ අවබෝධ කළ යුතු ධර්ම දෙකක් විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ. ඒක නැවත නැවත අන්න අර විදිහට සිය දහස් වාරයක් යෙදෙනකොට යෙදෙනකොට පේනවා මොකද්දෝ පිරිසිදුවක්, මොකද්දෝ අර විදිහට විසුද්ධියක් දිහාවට ගමන් කරනවා. ඒක දවසෙන් දෙකෙන් දැනෙන්නේ නැහැ, මාසෙන් දෙකෙන් දැනෙන්නේ නැහැ. නමුත් අන්න කාලයක් තිස්සේ ඒ දෙනකොට නැවත නැවත උත්සාහ කරනකොට අන්න තේරෙනවා මොකද්දෝ වෙනසක් තියෙනවා. මොකද්දෝ වෙනසක් තියෙනවා. දැන් පහුගිය දවස් 6ක් ගිය සතියේ දවස් 6ක් ඉඳලා ඇස්වත්තේ. හරිද? එතකොට කුටි ගත්තොත් තන්න ලක්ෂුරියස් කුටි. ආයි කියන්නේ නිකන් මේක උපයලා හදන්න පුළුවන් જાති කුටියක් නෙමෙයි. කියන්නේ හම්බු කරලා හදන්න පුළුවන් જાති එකක් නෙමෙයි. දැන් බලන්න මේ මේ මෙහෙම එකක ඉන්න කවුද හදලා කවුද පූජා කරපු දෙයක්. අපි වෙහෙසිලා අපි හම්බු කරලා නැහැ. ඈ එතකොට එහෙම ඉන්න ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? ඒක සඳහා මම මොකක් හරි විශේෂයෙන් කළ දෙනවා එහෙම එකක් නැහැ. මුකුත් කළා නැහැ, මුකුත් නොකිරීම තමයි. කිසිවෙක් වෙලා නම් නොකිසිවෙක් වීම තමයි එකම හේතු කාරණාව. එකම හේතු කාරණාව. ඈ නිකන් ඔහෙ ඉන්දියා. ඉන්දීම තුලින් ඉඳීම තුළින් දැන් පහුගිය දවසක කොහෙද YMBA එකේ වැඩසටහනක් ගියා. අන්න 120ක් 30ක් වගේ ප්‍රමාණයක් ලොකු පිරිසක් මේ වෙලා කැප වෙලා අන්න මේ කියන එක අහන්න. මේ ගානටහන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ මේ කොහොම උපයපු දෙයක්ද? ඒක කළා උපයපු දෙයක් නෙමෙයි. අබුසායිද කියනවා නැගපන් කරපන්. ආ ජස් සර් කියලා සැලියුට් එකක් ගැහුවා. නැග්ගා කරා. නාවා කියනවා බෑපන් අර අත්තු ගාපන්. බයිනවා අතුගාන. ඕක තමයි මුකුත් නිකන් කලාට වැඩිය නොකිරීමක් තුළින්. අර විදිහට කිසිවෙක් වෙනුවට නොකිසිවෙක් වීම තුළින් අන්න අමුතු නිකන් ප්‍රතිපදාවක් ලං වෙලාවිලා තියෙනවා. දවසක් ගමට පිණ්ඩපාතේ ගියා මේ බංකොලොත් රටේ. කොහොම දුප්පත් ගැමි ගෙවල් තියෙන්නේ. හැමෝම ඇවිල්ලා බත් හැන්දක්, අර විදිහට හොදි හැන්දක් බෙදනවා, වඳිනවා, පූජා කරනවා, ඕම තමයි. ඉතින් ටිකක් දුර යනකොට අර පාත්තරේ පිරිලා ලංකාවේ කන්න තියෙන හොඳම කෑම. හැම්බේගන් නෙමෙයි මම මේ කියන්නේ. අර විදිහට ගමක අදපු මේ දිනදා එළවලු පළතුරු සහිත ආහාර වෙලා. එතකොට අර එක ගෙදරක තියෙන එක බත් හැන්දයි එක හොද්දයි. නමුත් අර පිණ්ඩපාතේ වඩින හාමුදුරුවන්ගේ පාත්තරේ ඒක දිහා බැලුවොත් නානා ප්‍රකාර විදියට පිරිලා පිරිලා නිකන් මේ බල්ලන්ට ලෙලිපොල් දෙනවා වගේ නෙමෙයි. දීලා වැඳලා පසඟ පිහිටවල වැඳලා සමහරු දණ්ඩ නමස්කාරය කරලා වැඳලා තමයි යන්නේ. ඒතර මේ මොකක් නිසාද මේ පූජා කරන්නේ? හිතා ගන්න බෑ. මේ මාව වැඳගෙනද පූජා කරන්නේ? එහෙම ඉන්නන්නේ නැහැ. එන්න නාඳුරනේ එදාම හම්බු වෙච්ච දන්නේ නැති මනුස්සෙක්. ඇවිල්ලා පූජා කරනවා. පූජා කරනවා. අර විදියට බෙදලා වැඳලා ගමන් කරනවා. ඉතින් ඒ හිතා ගන්න බැරි වැඩක් නේක. ඒක නිකන් ඔබ උපයගත්ත දෙයක්ද කොහොමද හරි හම්බ කරපු දෙයක්ද? එහෙම හම්බ කරපු දෙයක්ුත් නෙමෙයි. අපි හරි හම්බ කරන්න උත්සාහ කරලා තියෙනවා නේ ගෙවල් වල පොතේකුත් හම්බරලා තියෙනවා. ඒ කැඹිරීමෙන් සතක් වුණාද සාන්තියක් වුණාද? නෑ. අර විදිහට අපිරිසිදු වීමක් කෙලෙසීමක් තමයි ලං කරගෙන තියෙන්නේ. දුකක් වෙහෙසක් කරන්න වෙන දෙයක් ලඟුනේ නෑ ඒකෙන්. එහෙම නැත්නම් අර ඔෆිස් වල ගිහිල්ලා හරි හම්බ කැඹිරිලි කරලා තියෙනවානේ පොතේකුත්. ඒකේ මොකද ලඟුනේ? අර විදිහට අපිරිසිදු වීමක් කෙලෙසීමක් නම් ලං කරගෙන තියෙනවා. පිරිසිදු වීමක් සැපක් දිහාවට ගමනක් ඒකේ තියුනේත් නෑ. එතකොට මේ මොනව කරලාද? මේ කරනවට වැඩිය මුකුත් නොකර ඉඳලා වගේ තමයි. කරනවට වැඩිය මුකුත් නොකර ඉඳලා වගේ තමයි. අර දවස් පහක් කයක වැඩ කරා වයසක හාමුදුරු කෙනෙක් ඉන්නවා. අපිට වැඩ කරන්න බෑ උන්නාන්සේට. අපිට වැඩ කරන්න බෑ. ආයි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පළවෙනි දවසේම නොකවුට්. පළවෙනි දවසේම නොකවුට් අන්කෙලින්ම උන වැඩ කළා. මම කල්පනා කරනවා මට ඒ දවස්වල එහෙම මෙහෙම වැඩ කරා නම් දෙකට කැඩිලා දෙකට කැඩිලා දැන් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔය පතුරු ගැලවිලා යනවා, ඌරගෙන යනවා, තුවාල වේගෙන යනවා. අර වෙන දණම් පැනලා ඩෙටෝල් ගාලා බේත් කරලා එන්න ජංජාල යන්නේ. නෑ දැන් තේරෙනවා ඔන්න ඌරගෙන ගියා තව ටිකකින් එනවා තුව වේදනාව. දැන් එයිදෝ දැන් එයිදෝ ඔන්න තප්පර එක දෙ වගේ ඩිලේ එකකින් පස්සේ ඔන්න එනවා දැවිල්ල හදාගෙන වේදනාවක් එනවා. වැඩේ නවත්තන්න ඕනේ නෑ. වැඩේ නවත්තන්න ඕනේ නෑ. ඈ ඉතින් ඒ කැම්පිරිල්ල මොකක් සඳහාද? මොකක් සඳහාවත් නෙමෙයි නිකන් කරනවා. ඒ ස්වාමීන් වහන්සේ කියන මේ අපි ඉන්නේ නැහැ. අපි ඉන්නේ නැහැ. මේ සංඝයාගේ දේවල්. මේ ආසනේ ඇදුවට මම මේකේ භාවනා කරන්නේ නැහැ. මේ මහා ගල ගෙනහල්ලා දාලා ආදලා ඔක්කොම කරලා කියන ඔන්න භාවනා ආසනේ. මෙන්න සක්මණ දෙන්න මෙන්න ආසනේ. මේ ආපේ දේවල් නෙමෙයි. කවුරු හරි කොහෙන් හරි එන කෙනෙක් ඊළඟ දවසේ මේකේ ඇවිල්ලා සක්මන් කරයි. මේකේ වාඩි වෙලා ඉඳී. ඒතකොට ඒ විදිහේ කැම්පිරිල්ල අපි බාර ගන්න සූදානම් අපි නෑනේ බෑනේ මේක වැඩක් නෑනේ අම්පා මගේ දෙයක් නෙමෙයිනේ මේ වගේ වට දාඩි ඉල්ලලා ඇති වැඩේ මොකද්ද ඉතින් තුවාලයක් වුණත් දුක් දෙන එක අහන දෙයක් නෑනේ මේ වගේ චින්තනයක් තියෙනකොට නෑ අර කැම්බිරිල්ලක් වෙන්නේ නෑ කාගේදෝ කොහෙදෝ එකක් නිකන් ගායට කරනවා ඇති වැඩ කර නෙමෙයි ඇතුවාලයක් වුණත් රිදෙන්නේ නෑ කියනවා වගේ තමයි අදහස එන්නේ මොකද අර විදිහේ ප්‍රතිපදාවක් දිහාවට අර විදිහේ පිරිසිදු වීමක් දිහාවට යන ගමනක් තමයි ඒක. ඉතින් මෙන්න මේ විදිහ ප්‍රතිපදාවකට කී දෙනෙක් මනාප වෙයිද? කී දෙනෙක් නොයෙකුත් හේතු කාරණා දීලා මේකෙන් මගහරයිද කියලා ඇහුවොත් හිතා ගන්න බෑ. මම එන්නම් දවස් 10කට එන්නම් මාස 10කට එන්නම් කියලා පටන් ගන්නවා. අන්තිමට එක දවසකටවත් එන්නේ නැහැ. පුළුවන් නම් දවස් 10කට ඇවිල්ලා පෙන්නන්න. ආපහු ගෙදර යන්න කමක් නැහැ. දවස් 10ක් ඉන්නකෝ. ගලා යන්නකෝ. කොහොමද රඟේ කියලා පොඩ්ඩක් බලන්නකෝ. ආයෙත් බල ආපහු පාරක් එන්නකෝ තව ටික දවසක් ඉන්නකෝ අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් සහිතව මේක අමාරුවෙන් නමුත් බාරගත්තොත් ඒක තමයි ක්‍රමවේදය ඒක තමයි නියම විසුද්ධියක් දිහාවට යන මඟ නැවතත් මතක් කරනවා දුකසේ අවබෝධ කළ යුත්තක් දුකසේ අවබෝධ කළ යුත්තා මොකද්ද සත්‍යයන්ගේ පිරිසුදු වීමක් සඳහා හේතු ප්‍රත්‍ය සත්‍යයන්ගේ කෙලෙසීමක් සඳහා හේතු ප්‍රත්‍ය. ඉතින් එවැනි ප්‍රතිපදාවක් වඩා වර්ධනය වීම සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු 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 ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද අපිට ඉතා වටිනා ධර්ම දේශනාවක් කරා. අපි සතිමත් වීම සඳහා අපි පළමුවෙන් අපි හැම දෙනාම සතිමත් වීම පිළිබඳ වැඩසටහනකට යනකොට වුණත් අපි බලන්නේ අපේ සැප පහසුකම් කොහොමද අපි ළඟා කරගන්නේ කියලා. සැප ඒව තමයි අපි පළමුවෙන්ම හොයලා බලන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ අපිට කිව්වා මේ සැප කියන දේ අප කෙලෙස් පැත්තට තමයි අපි යොමු කරන්නේ. අපි අපේ පිරිසුදු වීම එහෙම නැත්නම් විසුද්ධිය සඳහා එය විසුද්ධිය අපි දුකසේ අවබෝධ කරගත යුතු දෙයක්. ඒ කියන්නේ අපේ ශරීරයේ සැප සහ දුක කියලා දෙපැත්තක්ම තියෙනවා අපේ පංච උපාදානස්කන්ධේ. ඉතින් මේ සැප පැත්ත හැමතිස්සෙම අපේ කෙලෙස් වලට කෙලෙස් වැඩි කිරීම කෙලෙස් කරා තමයි අපි ළඟා කරන්නේ. නමුත් අපි මේ අපේ දුක පැත්තෙන් අපි මේ පිරිසුදු වීම ළඟා කරගන්න ඕනේ. සතිමත් භාවය දුක පැත්ත දුක සහිත යම් කිසි දෙයකට අප මූණ දෙන විට ඒ සතිමත් භාවයෙන්ම අපි ඒ පිළිබඳව කටයුතු කරන්න ඕනේ. අපේ සතිමත් වීම කොයිතරම් දුරට දියුණු වෙලාද තියෙන්නේ කියලා ඒ එවැනි අවස්ථාවලදී අපිට දැනගන්න පුළුවන්. ඒ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් ඒවාට මූණ දීලා අපිට අපේ පිරිසිදු වීම ළඟා කරගන්න පුළුවන් බව ස්වාමීන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ දේශනාවට ඔබට නැවත සවන් දෙන්න පුළුවන් මේ නිස්සරණ වනයේ වෙබ්සයිට් එකෙන් අදාළ ස්ථානයට ගිහිල්ලා. මම දැන් අපේ වැඩසටහන සම්බන්ධව කෙටි හඳුන්වා දීමක් කරන්නම්. මේ ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න ඕන මට. මේ ස්ක්‍රීන් එකේ තියෙනවා ඒ අප ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සකස් කරලා ඇති උපදෙස් පත්‍රිකාවක්. ඒකේ පළවෙනි අංකයේ සඳහන් වෙලා තියෙනවා වීඩියෝ ලින්ක්ස් දෙකක් සතිමත් ඇවිදීම කොහොමද කරන්නේ, සතිමත් හිඳ ගැනීම කොහොමද කරන්නේ කියලා ඒ පිළිබඳව සරලව උපදෙස් දීලා තියෙනවා. ඉතින් මේ උපදෙස් ඔබ පිළිපැදලා ඔබගේ පුහුණුව ක්‍රමෙන් සුළු කාලයකින් පටන්ගෙන ක්‍රමෙන් වැඩි දියුණු කරගන්න, සතිමත් හිඳ ගැනීම පෑයකට, සතිමත් ඇවිදීම පෑයකට, ඒ විදිහට පෑය දෙකක් පමණ වනතුරු සම්පූර්ණ කරන්න, මෙසේ සම්පූර්ණ කරගෙන ඔබගේ අත්දැකීම අප වෙත ලියලා එවන්න. ඔබ එවන ඒ අත්දැකීම අපි ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරලා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරනවා. ඉතින් ඔබ මේ හිඳ ගැනීම මේ වார்த்தාව ලියන ආකාරය පිළිබඳව මම චැට් සෙක්ෂන් එකට දැම්මා. ඒ සඳහා උපදෙස් පත්‍රිකාවක් ඒ බලන්න පුළුවන්. ඒ අනුව තියෙනවා මේ සත්‍යමත් අත්දැකීම ලිවීම සම්බන්ධව පළමුවෙන් දීලා තියෙනවා ඇවිදීම, සත්‍යමත් ඇවිදීම ලියන විදිය. ඇවිදීම පටන් ගන්න ඉස්සෙල්ලා ඉරියව්වට හිත යොදාගෙන වට කීපයක් එහෙට මෙහෙට ඇවිදින්න. ඊට පස්සේ ඇවිදීම යටිපතුලට දැනෙන අයුරු කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න. සීතලක් දැනනාද, රසයක් දැනනාද, රළු බව, ඒ වම් කකුල සහ දකුණු කකුලේ වෙනස්කම් තියෙනවාද ආදිය පරීක්ෂා කරන්න. ඉතින් යටිපතුලෙන් හිත පිටතට ගියොත් ඒ කුමන දෙයකට ගියාද ආපහු ඔබට ඇවිදීමට ඔබේ පියවරටම සිත යොමු කරගන්න හැකි වුණාද කියල එකත් සඳහන් කරන්න. මෙහෙම පියවර කීපයක් යටිපතුලට සතිය යොදාගෙන ඇවිදින්න උත්සාහ කරන්න. ඒ වගේම ඒ ඇවිදින විට ඔබට දැනෙන මොනවා හරි වෙනත් කරුණු තියෙනවා නම් ඒවත් අඩංගු කරන්න. කොපමණ කාලයක් මේ ඇවිදීම සතිමත් ඇවිදීමේ යෙදුනාද කියලා ඒ අත්දැකීම විස්තර කරන්න. ඉන් අන්තුරුව සතිමත් හිඳ ගැනීම වාර්තා කරනකොට, මේ සතිමත් හිඳ ගැනීම ඔබ කරනකොට ඉස්සර වෙලාම සමබර වාඩි වෙලා ඇස් වසාගෙන ඒ සිටින ඉරියව්වට හිත යොදාගෙන හිත සතිමත් කරගන්න. ඊට පස්සේ ඒ කයට හිත යොමාගෙන ඉන්නවට ඔබට දැනෙන්න පුළුවන් ඔබගේ හුස්ම වැටෙන ආකාරයෙන්. එහෙම හුස්ම වැටෙන ආකාරය දැනනොත් ඒ හුස්ම ඇතුල්වීම පිටවීම, එසේ නැතිනම් උදරයේ පිම්බීම හැකිලීම ආදී ඉරි දෙසට සිත යොමු කරන්න. මේ හුස්ම දැනෙන්නේ නැත්නම්, උදරයේ පිම්බීම හැකිලීම දැනෙන්නේ නැත්නම්, ඒ ඔබ සිටින ඉරියව්ව වෙත උනත් සිත යොදාගෙන ඉන්න පුළුවන්. එහෙම සිත එක අරමුණක යොදාගෙන ඉන්නකොට ඔබට දැනෙන දේ සම්බන්ධයෙන් ඒ ඔබගේ වාර්තාවේ ඇතුළත් කරන්න. ඔබගේ ඒ ප්‍රධාන අරමුණෙන් හිත පිටතට ගියොත් මොන දෙයකට හිත ගියාද නැවත ආපහු කොපමණ වේලාවකින් ඒ ප්‍රධාන අරමුණට එන්න පුළුවන් වුණාද විස්තර සඳහන් කරන්න. මේ කොපමණ වේලාවක් ඔබ මේ ශක්තිමත් හිඳ ගැනීම කළාද යන්නත් සඳහන් කරන්න. මේ විදිහට අපිට වார்த்தාවක් ලියලා එවන්න. අපි තියෙනවා Google Form එකේ link එකක් දීලා තියෙනවා. email ලිපිනයකුත් තියෙනවා. ඉතින් ඒ දෙකේ එකක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. සැමදාම සැම ඉරිදාම ලංකා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7ටත්, මෙල්බන් වේලාවෙන් පෙරවරු 12 මාරටත්, නිව්සීලන්ත වේලාවෙන් පස්වර 2 මාරටත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා Zoom link එකක් අප සටහන් කරලා තියෙනවා. ඒ Zoom එකේ රැස්වීම අංකයත් මුරපදයක් මෙහි සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ අනුව නොවරදවා මේට සහභාගී වන්න, ඒ වගේම ඔබගේ අත්දැකීම් අපහා බෙදා ගන්න අමතක කරන්න එපා. දැන් මම අපට ලැබී ඇති ප්‍රශ්න ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට නාමන්තට ආරාධනා කරනවා.
භූමිපින් පද්මනන්ද, තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි.
සරණයි ඇනවා නේද?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. ඇහෙනවා ස්වාමීන් වහන්සේ. වාර්තා එකක්, ලිඛිත වාර්තා එකක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ, ඉදිරිපත් කරන්නද අවසරද?
හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, පර්යංකය හුස්ම ඉහළ යන ආකාරයේ වෙත සතිය පවත්වමින් ආනාපාන සතිය ආරම්භ කළෙමි. හුස්ම සමගම කයේ ඉරියව්වද ප්‍රකට විය. හුස්ම ඉහළ යන විට ඒ අනුව සිත වෙත ඇතිවන සංවේදනය හා හුස්ම පහළ යන විටදී ඒ අනුව සිත වෙත ඇතිවන සංවේදනය එකිනෙකට වෙනස් බව තේරුම් ගියේය. හුස්ම රැල්ල වෙත අවධානය පිහිටියද හුස්ම රැල්ල වේගයෙන් සියුම් වී ගියේය. එසේ හුස්ම රැල්ල සියුම් වී ගිය පසුද කය තුළ කිසියම් සුවපහසු බවක් හා මනස තුළ තැන්පත් වී ගිය බවක් නිරීක්ෂණය විය. එහෙත් හුස්ම රැල්ල සියුම් වී ගියද තවමත් එහි ඉහළ හා පහළ යාම නිරීක්ෂණය වෙමින් පැවතුනි. සිත තුළින්ම අන්නේ අරමුණු පැන නැගුණද හුස්ම රැල්ල වෙත පැවතුණු අවධානයේ එලෙසම පවතින නිසා එම අලුත් අරමුණු කෙරෙහි සිතෙහි විසිරී යාමක් දක්නට ලැබුණේ නැත. කල්යත්ම හිස් බවක් ප්‍රබලව අද්දුටු අතර ආනාපාන සතියේ සියලු සලකුණු ඉවත් කරමින් දුමාරයක් වැනි හිස් බවකින් පිරී යාමක් අද්දුටු වෙමි. කය බොහෝසේ නිසලය. එහෙත් අවධානයේ යොදා බැලූ විට හුස්ම රැල්ල ඒවන විටත් සිදුවෙමින් පවතින බවද නිරීක්ෂණයකට හසු කරගත හැකි විය. මනසේ තාමත්ම සුව පහසු මට්ටමක ඇත. එහෙත් ඇතැම් විට එම සුව පහසුව හරහාද බලමින් ඒද හිස් දෙයක් ලෙස පෙනෙන්නට විය. මෙලෙස පර්යංකේ නිම කළෙමි. සියලු දිනාටම නිවන් අවබෝධ වේවා. වාර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
දැන් මේකෙදී අර මුලින්ම නිකන් අර හුස්ම දැනෙනවා කියලා මේක ආස්වාසය ප්‍රස්වාසය කියලා කියන වෙනකොට දැනීමක් විදියට පෙන්නනවනේ. අන්න ඒ වචන හරි වටිනවා. දැන් අපි මේ දැනෙනවා කියන එක තමයි ඒකට තමයි අපි ඒක gediyak විදියට එකතු කරලා අරගෙන ඒකට ඔන්න ආස්වාස කියලා නමක් දානවා. ප්‍රස්වාස කියලා නමක් දාන මේ නිකන් දැනීම් රටාවකට. අන්න එහෙම ලියන්න පුරුදු වෙච්ච එකත් එක පැත්තකින් වටිනවා. අපි වමත් දකිනවා කියමු, සක්මන් කරද්දි වම කියල එකක් අපි හදාගත්ත එකක් නෑ නේද? ඒකට මේ යටිපතුලට දැනෙන දැනීම් රටාවකට අපි අන්න ඒකට එකතු කරලා කියන මේක වම. ඊට වඩා වෙනස් දැනීම් රටාවක් ආවම ඒකට දකුණ කියලා දානවා. ඔන්න ඔය විදිය තමයි. මේ මුළු ලෝකෙම තියෙන හැම දෙයක්ම අන්න ඔය විදියයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. හිතා ගන්න කියලා මෙහෙම නිකන් සාකම්පලාවට එන්න කියලා නෙවෙයි. ඒ දැනෙන දැනීමක් හැම දැනීමකට අතට පායට දැනෙන දැනීමකදී නිකන් විස්තර ඇතුව නිකන් බලන්න මේක ඇත්තටම මෙහෙම මට දැනෙන එකක්ද මේක තියෙන එකක්ද අන්න ඒ විස්තර බලවන. ඒ කියන්නේ අපි හිතන් ඉන්න ලෝකෙට වඩා මේකේ මොකක් හරි වෙන දෙයක් තියෙනවාද නැද්ද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. මේ කියලා මෙහෙම කියලා මේ ලෝකේ බොරුවක් කියලා දුවන්න නෙවෙයි කියන්නේ. තමන්ටම් පුළුවන් මේක ප්‍රත්‍යක්ෂ කරලා බලන්න. මොකක් හරි තේකක් බොනවා කියලා කිව්වොත් තේකක් බොනකොට තේකේ කෝපය අල්ලනකොට අන්නේ දැනෙන දැනීම මොකද? සුවඳ දැනෙනකොට කොහොමද? ඊළඟ රස දැනෙනකොට නිකන් දැනීම් රටාවල් ටිකක් එකතු කරලා අපි මේකට ප්ලේන් ටිකක් කියනවා. නැත්නම් ඊට වඩා වෙන සුවඳ රටාවක් රස රටාවල් ටිකක් එකතු කරලා ඒකට කියනවා කෝපි එකක් කියනවා. අන්නෝමයි අපි මේ රටාවල් ගොඩවල් එකතු කරලා ඇහැට කනට නහයට දිවට ඇඟට මේවට දැනෙන දැනීම් රටාවල් එකතු කරලා අන්න අපි එක ගෙඩියක් හදලා කියනවා මෙන්න මේක තේ එකක්. මේක කෝපි එකක්. මේක වෙන මොකක් හරි එකක්. අන්න ඔය වගේ දේවල් Tamanටම තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ලියන රටාවත් එක විදිහකට වෙනස් වෙනවා අපි මෙහෙම දේවල් කරගෙන යද්දී අපි හිතන විදිය යම් කිසි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් අපි ලියන විදිය වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් අපි කතා බහ කරන හැටි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් ඒක මේ ලෝකයට අපි දෙන වටිනාකම් අපි මේ වලට වටිනාකම් දීලා දෙනුන් සම්හල්ලාට කියමු හන්දර පාටි දාන්න ට්‍රිප් යන්න ඒවට ලොකු වටිනාකම් දීපු අය ටික කලක් යනකොට ඊට වඩා වෙනස් විදියකට තනියම ට්‍රිප් එකක් ගන්න වන්දනාවක් යන වෙනද ගොඩාක් පිරිසක් එකතු කරන් ගියපු එක වෙනකොට කවුරුවත් නැති දවසක් බලන්න. ඕය නැති මිනිස්සු යන්නේ නැති දවසක් බලන්න පාඩුවේ ගිහිල්ලා අන්තර වන්දනා කරලා එනවා. එමත් නැත්නම් තව ටික කලක් යනකොට කවුරුත්ම නැති නිකන් කන්දක් මුදුනකට වගේ ගිහිල්ලා නිකන් ඉඳලා එනවා. සමහර ලාවට ගෙදර ඉඳන්ම කවුරුවත් නැති වෙලාවල් බලලා ගෙදර මිනිස්සු ඉන්න වෙලාවට සද්ද නැතුව ඉඳලා කවුරුත් ඔක්කොම ඉඳාගත්තට පස්සේ නැගිටලා භාවනාවක් කරනවා. එතකොට අර අපි ජීවත් වෙන විදිහක් ටිකක් වෙනස් වෙනවා. ලෝකය දිහා බලන විදිය, ලෝකයේ දේවල්ට වටිනාකම් දෙන විදිය, දේවල් දන්නේ නැතුව වෙනස් වෙන්න පුළුවන් මේවත් එක්ක. ඒ වගේම ඊළාට මේක කියනවා ඉස්සෙල්ලා හුස්ම හොඳට දැනලා තියෙනවා, ඊළාට ඒකේ දැනීම ටික ටික වෙනස් වෙලා තියෙනවා. ඊළාට දුමාරයක් වගේ එකකින් පිරීලා යනවා වගේ කියලා දැනෙනවා තියෙනවා. ඒක ඔක්කොම මොනවද මේ හුස්මනේ දැනලා තියෙන්නේ නේද? අපි තනියම ඉපදුන දවස් ඉඳලා බලමු මේ හුස්මේ ප්‍රීතංගෙන ඉපදුන දවස් ඉඳලම ආස්වාස එක විදියයි ආස්වාස තව විදියයි මොම කියලා අපි නන් දෙකක් දාලා තියෙනවනේ. ඇත්තටම නන් දෙකක් දැම්මට බලන්න මේ ආස්වාස ප්‍රස්වාස අතර ඉපදුන දවස් ඉඳලම මැරෙනකන් ගත්ත ආස්වාස ගත්තොත් ඒ දෙකක් කවදාකවත් සමාන වෙන්න පුළුවන් දෙක. මේ බලන් ඉඳෙද්දි මේක වෙනස් වෙලා යනවා. මේ නිකම්ම විනාඩි ගාණක් ඇතුළත නේ ඔක වෙනස් වෙන්නේ. ඉතින් ජීවිත කාලය පුරාම බැලුවත් ඒත් වෙනස් වෙලාම තමයි. අන්න හරහා අපිට මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවය ඔබ කොච්චර පොත්වලින් කියලා අනිත්‍යයි අනිත්‍යයි කියලා කටපාඩම් කරාට වැඩක් නැහැ. ඔන්න Tamanටම තේරෙනවා නම් අන්න ඒක තේරුම් ගන්න බලන්න මේක ඊළාට මේකම හරහා තේරුම් ගත්තොත් එදිනදා ජීවිතය අපි පාවිච්චි කරන දේවල් මේවටත් මේකම ඇප්ලයි කරලා බලන්න ඇත්තටම මේකමද වෙන්නේ කියලා. එහෙම වෙනවා කියලා මෙහෙමමයි කියලා බාර ගන්න කියන එක නෙවෙයි. ඒ වෙනකොට අපි නිකම් හොයලා බලන්න මේක අපි මුලින්ම ගත්ත දෙයක් පළවෙනි දවසේ දකිනකොට දෙවෙනි දවසේ දකිනකොට ඒක කොහොමද කියලා අපි නිකන් ජොබ් එකකට ගියා කියන පළවෙනි දවසේ ෆස්ට් සැලරි එක ලැබෙනකොට කොහොමද තියුණ සතුට දෙවෙනි සැරේට සෙකන්ඩ් සැලරි එක ඒ ගානම ලැබෙනවා නම් ඒකට තියෙන සතුට එච්චර නෑ නේද. ඊට පස්සේ ටික කලක් යනකොට ඒ ගානම ආදි ඊළඟට හිතන තව කීයක් හරි මීට වඩා එකමාරක් විතර සැලරියක් හම්බ වෙනවා නම් හොඳයි කියලා මේකට දුවන ඒකට ඒකත් දවසක හම්බ වෙච්ච දවස අන්න හොඳයි මේ ගාන නම් ඇති කියලා හිතා ගන්න. ඒකත් එක දවසක් යනකොට මදි වෙනවා. ඕකම තමයි ජීවිතේ හැටි. හුස්ම දිහා බලන් ඉඳියත් වෙන්න ඕන ඕකම තමයි. වෙන මොකක් හරි දිහා බලන් ඉඳියත් අපිට ඕකම තමයි දැනෙන්නේ. අන්න ඔය වගේ දැනෙන දේවල් හරහා මේක තේරුම් ගැනීමට තමයි මේක උත්සාහ කරන්නේ. ඉතින් ඕක දැන් ඔය පරයන්කය කරන වැඩේ වෙනසක් කරන්න දෙයක් නෑ. ඔය වෙන දේම බලන් ඉන්න. ඒ වගේම දැන් මේකට මෙහෙම හිස් බවක් එනෝ නම් නොදැනෙන අවස්ථාවල් එනෝ නම් ඒකට වටිනාකමක් මේ නොදැනෙන එක හොඳයි දැනෙන එක හොඳයි කියලා එහෙම කිසිම දෙයක් නැහැ. දැනුණත් එකක් නොදැනුණත් තවත් එකක් විතරයි. මේව හරහා මේ දැනෙන එකේ ස්වභාවය නොදැනෙන එක තවත් එකක්. මේ හරහා මේක දිහා බලන් ඉන්න පිටිපස්සෙන් කව බලන් ඉන්න එකෙක් ඉන්නවා කියන හැටි. දැන් මේ බලන්නේ මමනේ හුස්ම බලන්නේ මමනේ. අන්නේ මම යගේදීත් හොරෙන් ඊට පිටිපස්සට ගිහිල්ලා බලන්න පුළුවන් නම් අන්නේ මම යගේත් මේවට දක්වන වටිනාකම් කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. සමහර කාලවලදී මේක මේ හොඳට හුස්ම රළුවට දැනෙනක හොඳයි කියලා හිතන්න පුළුවන්. තව ටික කලක් ගිහිල්ලා හිතන්න පුළුවන් මෙහෙම රළුවට දැනනවට වඩා මේ නොදැනීලා ආවට දැනනක ඊට වඩා හොඳයි කියලා. ඇත්තටම බලනවා මේ දෙකේම ඇති වෙනසක් නැහැ. ඒක මොකද මේකක් උපයන්න ඕන අනිත් එක හොඳයි එහෙම කිසි දෙයක් නැහැ. මොකක් හරි එන්නේ මොකක්ද අන්නේ එන දේ දිහා හොඳට බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. බලාගෙන ඉඳලා නිකම්ම බලන් ඉන්නවට නෙවෙයි. බලාගෙන ඉඳලා ඒක හරහා තේරුම් ගන්න මොකක්ද මේ ස්වභාවය? යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා තමයි මේ කරන්නේ කියලා අදහස ඇතුව. ඉතින් මේකට වැඩි වටිනාකමක් දීලා දැන් මෙහෙම දෙයක් කරයි කියලා කිසිම දරතයක් පරිලාහයක් නැහැ නේ, මහන්සියක් නැහැ නේ. නිකම්ම වෙන දේ දිහා බලාගෙන ඉන්න විතරයි නේ තියෙන්නේ. වෙන දේවල් කරන්න ගියා නම් අපිට මහන්සි වෙන්න ඕනේ. පිටිපස්සෙන් දුවන්න ඕනේ. එහෙම කිසිම දිවිල්ලක් නැතුව ඒ වෙන දේ දිහා බලාගෙන ඉඳලා මොකක්ද වෙන්නේ කියලා මම ගැන තේරුම් ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ දෙයට වැඩි වටිනාකමක් දීලා වැඩි අනුග්‍රහයක් දීලා ඔකම දිගටම කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් වහන්සේට. ඊළඟට වාර්තා ලිඛිත වාර්තා අවසානයි ස්වාමීන් වහන්සේ. සහභාගී වෙන අයට වාචික වාර්තාවක් හෝ ගැටලුවක් ඉදිරිපත් කරන අවස්ථාව දෙන්නද? හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසර පරිදි ඊළඟට ඔබ සියලු දෙනාටම කැමැති පරිදි සූමතවසවා වාචිකව කිසියම් සත්‍යමත් වීම පිළිබඳ ප්‍රකාශයක් හෝ ගැටලුවක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සඳහා සූමතවසවා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔව් අශිනී, ඔබට දැන් අවස්ථාව ලැබෙනවා, අන්විත කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. මම පොඩි වார்த்தාවක් ඉදිරිපත් කරන්නම් අවශ්‍යයිද? ස්වාමීන් වහන්ස, මම දකුණු ලෙස පා දබන විට බොරළු පොළවේ රළු ගතිය, තද ගතිය, වියලි බව වැටහුණා. ගල් ඇනි පයි විටින් විට වේදනා මතුණා. කුරුළු නාද ඇසුණා. විලුඹ ප්‍රථම වෙසේ ප්‍රථම තබුණා. වැසි පොද්ද ශරීරයේ මත පතිත වූ ස්ථානවල සිසිලසක් දැනුණා. සුළඟ ශරීරයේ දැබටි ශරීරයේ සිසිලසක් ඇති වුණා. නිතර සිත පිට යන නිසා වම දකුණු ලෙස සෙමින් ශබ්ද නොනගා කියමින් පාද කීප වරක් තබා නැවත සිතින් වම දකුණ බැලුවෙමි. වැලි පයේ ඇලී තිබෙනු දැනුනි. සිත පිට ගියේ කල්පනාවටද වැටුනි. නැවත පයේ තද ගතිය, රළු ගතිය වැටුනි. ස්වාමීන් වහන්සේ ධර්මාවාද ලබා දෙන සේක්වා.
ආ හොඳයි. දැන් මේකෙදී අපි කියමු නිකන් වම දකුණ කියලා යන්නේ මොකදද කියලා හරියට දැනගෙන කරලා තියෙනවා. අන්න ඒක හොඳයි. මොකද අපි හැමදෙසෙම වම දකුණ කියලා නම් දෙන්න උවමනාවක් නැහැ. හිත පිට යනවා නම් වම දකුණ කියන්නේ නැතුව නිකම්ම මේ වෙන ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්න බැරි තරමට හිත පිට යනවා නම් විතරක් ඔන්න වම දකුණ. එහෙම නැත්නම් ඒ වම දකුණම අපි පාවිච්චි කරනවා නම් එමනට ABA හරි 1 2 හරි මොකක් හරි අපි නිකන් සලකුණු දෙකක් දාගෙන ඒ දෙක කියව කියව ගියාට කමක් නැහැ. ඒ කියවන්නේ මොකටද කියලා ප්‍රයෝජනය සලකලා කරන එක තමයි වටින්නේ. දැන් මේක දැනගෙන තියෙනවනේ හිත පිට යන නිසා කියලා මම වම දකුණ කියන්නේ. දැන් ඊට පස්සේ බලන්න මම හිත පිට යනවා නම් වම දකුණ කී කී ගියාට කමක් නැහැ. ඊට පස්සේ ඔන්න හිත එකඟ වෙනවා වගේ මෙයා මෙල්ල වෙනවා වගේ ගතියක් දැනෙනවා නම් වම දකුණ කියන්නේ නැතුව නිකම්ම දැනෙන දැනීමට විතරක් හිත යොමු කරගෙන ගිහිල්ලා බලන්න. ඒතකොට එහෙම හිත යොමු කරගෙන යනකොට ආයෙසරක් මෙයා හිත පිට පනිනවා වගේ නම් ආයෙසරක් කමක් නැහැ. මෙයා කන්ට්‍රෝල් කරගන්න අමාරු නම් විතරක් ආයෙත් වම දකුණ කිව්වට කමක් නැහැ. ඔය මොඩ් එකම උත්සාහ කරලා බලන්න. අනිවාර්යයෙන්ම වම දකුණ කියන්න ඕන කියලා හරි වම දකුණ කියන එකම වැරදීම කියලා මෙහෙම අන්ත දෙකට යන්න වෙයි. අපිට පුළුවන් අවශ්‍යතාවය සලකලා හිත පිට යනෝ නම් හොඳට ඇවිස්සෙනෝ නම් එයා පාලනය කරගන්න ඔන්න වම දකුණ වගේ අපි ටූල් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ටූල් එක ප්‍රයෝජනයට ගත්තට පස්සේ හැමතිස්සම ටූල් එක කර තියන් යන්න ඕනේ නැහැ. ටූල් එක පැත්තකින් තියලා අපි වැඩේ කරනවා ඊළඟට. දැන් මේ දෙක අවශ්‍යතාවය හැටියට පාවිච්චි කරලා බලන්න. එහෙම පාවිච්චි කරන්න දැන් දැනගෙන තියෙන බව හොඳයි. දැන් තව ටිකක් මේක උත්සාහ කරලා බලන්න වම දකුණ නොකිය නිකම්ම මෙයා වෙන හැටි. ඒ වගේම අඳුරගෙන තියෙනවනේ මුලින්ම විලුඹ වදිනවා කියලා. ඒ ටිකක් අඳුරගෙන තියෙනවා. මීට වඩා වැඩි විස්තර හොයන්න බලන්න. වැඩි විස්තර හොයන්න බලනකොට අපිට අර හිත පිට යන ගතිය අඩු වෙනවා. අපි මේකට වටිනාකමක් දෙනවා අඩු වෙන තරමට තමයි හිත පිට යන්නේ. මේකට ලොකු වටිනාකමක් දෙනකොට මේක දෙකට ආපු ප්‍රධාන අමුත්තට හොඳට සලකනකොට ප්‍රධාන අමුත්ත වැඩි වෙලාවක් ගෙදර ඉන්නවා. දැන් යාට නැතුව වෙන අයත් එක්ක අපි කය ගහන්න ගියාම තමයි ප්‍රධාන අමුත්ත ඉක්මනට යනවා. අන්න මේ යටිපතුලේ දැනෙන දැනීම කියන ප්‍රධාන අමුත්තට අපි වැඩි වටිනාකමක් දීලා එයත් එක්කම යාගේ වැඩි විස්තරයත් එක්ක කතා කර ඉන්නවනම් එයා වැඩි වෙලාවක් අපේ ගෙදර නැඳිලා ඉන්නවා. ඒක නිසා කරන්න තියෙන්නේ ඒ අටිපත්ල දැනෙන දැනීම් වල වැඩි වැඩියෙන් විස්තර හොයන්න යනවා. ඒතකොට හිත පිට යන ගතිය අඩු. ඒ වගේම තව එකක් මේ වාර්තාවේදී කියවුණානේ හිත පිට ගිහිල්ලා යටිපතුලට එනවා දැනුණා කියලා. අන්න ඒකත් හොඳයි. මොකද ඒතකොට හිත පිට ගියාට ඇතුළට එන එකට වටිනාකමක් දීලා තියෙනවනේ. ඒතකොට හිත පිට ගියත් ඉක්මනට ඇතුළට එනවා. ඉතින් මේ ගොඩක් දේවල් දැනගෙන තියෙනවා. ඉතින් මේ ටැක්ටික් දැනගෙන තියෙනවා. මේ ටැක්ටිකේ අවශ්‍යතාවය හැටියට විතරක් පාවිච්චි කළා. පුළුවන් තරම් නිකම්ම දැනෙන දැනීමට විතරක් හිත යොමු කරගෙන වැඩි විස්තර බලන්න. ඒකට මේක තව දුරටත් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. දැන් ගොඩක් දේවල් දැනගෙන තියෙනවනේ. ඒක හොඳයි. මේකම වැඩි විස්තර බලාගෙන මේකට වැඩි වැඩියෙන් වටිනාකමක් දීලා ගියා නම් වැඩි වෙලාවක් මේකට යෙදුවා නම් තව ගොඩක් ඉදිරි ගමනක් තියෙනවා. ඒ වගේම බලන්න හිත පිට යනකොට හිත පිට යන්නේ මොන වගේ දේවල්ටද කියලා. ඒකිනුත් අඳුරගන්න පුළුවන් තමන්ගේ චරිත ස්වභාවය. මොකක් හරි අතීත දේවල් වලට යනවාද අනාගතය ප්ලෑන් කරන ඒවට ද යන්නේ නැත්නම් ආසාව ප්‍රමුඛ වෙන දේවල්ටද තරහ යන දේවල්ටද එදිනෙදා දැන් මේ මේ වෙලාව කරන තියන්න දේවල් ගැන අන්නෝම හිත තමන් ගැන විස්තර හොයන්න දැනගන්නත් පුළුවන් හිත පිට ගියාට පිට ගියප ගැනත් මම ගැන විස්තර හොයනවා හිත මට ඕන විදිහටම තියාගන්නත් බෑනේ මෙයාගේ හැටි මෙහෙම පණින එක තමයි ඔන්න හිත පිට යන එකනොත් තේරුම් ගන්න පුළුවන් අපි හිතන් ඉන්නවනේ අපි ආවට ඉන්න මිනිස්සු මට ඕන විදිහට ඉන්න ඕන කියලා. ඉතින් මේ මගේම කියලා හිතන් ඉන්න හිතත් මෙහා පිටපණිනවා නම් අපි තවන්න ලෝකයක් එක්ක ගැටෙන්නේ නැතුව පහසුවෙන් ජීවත් වෙන්නත් පුළුවන්. එතන ওই දේවල් හරහා ඉතින් මේකම තව ටිකක් වැඩිපුර මේකට වටිනාකමක් දීලා අර විදිහට අඳුරගත්තු ටූල් වලින් අවශ්‍යතාවය අනුව ප්‍රයෝජනට අනුව වැඩ කරගෙන තවදුරටත් මේකම කරගෙන යන්න කියලා දැන් කියන්නේ.
ස්වාමීන් වහන්සේ තව එක දෙයක් අහන්න අවසර දෙන්න. ස්වාමීන් වහන්සේ නිදාගෙන සත්‍ය පවත්වන විදිය මට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන්.
නිදාගෙන කියන්නේ ඔය හාන්සෙලා ඉන්න ඉරියව්වෙන්ද?
එහෙමයි ස්වාමීන්. එහෙමයි
ස්වාමීන්. හාන්සෙලා ඉන්න ඉරියව්වෙන්නේ ඕන ඉරියව්වකම සතිමත් වෙන්න පුළුවන්. ඔළුවෙන් හිටගෙන පුළුවන් නම් ඒත් කමක් නැහැ. දැන් මේ තියන්නේ හැමදෙසෙම දැන් දවල් වෙලාවක හාන්සෙලා කම්මැලි ගමට සතිය පිටවන්න කියලා ගියාම වෙන්නේ මොකද? හිත පහසෙන් නිින්ද යන්න පුළුවන් තීන මිද්දේට යන්න පුළුවන් ඒක නෙවෙයි අපි කියන්නේ දැන් වැට නිින්ද යන්න ගන්න වෙලාව තියෙනවනේ දවල් කාලේ පුළුවන් තරම් හිටගෙන හරි ඉඳගෙන හරි සතිමත් වෙන්න බලන්න නැත්තම් කම්මැලි කමට නිකන් හාන්සියලා ඉන්න පුළුවන් ඊට පස්සේ නිින්ද යනවා හොඳට ඊළඟ මොකක්ද දැන බුදු වෙනවනේ බුදි වෙනවා ඒ වෙනකොට අපිට රැට නිදා ගන්න වෙලාවල් තියෙනවනේ නිදා ගන්න යන වෙලාවේදී නිින්ද යනකම් ඔන්න ඇඟට හිත යොමු කරලා මුලින්ම දැන් ඇඳේ හාන්සෙලා ඉන්න නම් ඇඳට වදින සංවේදනා දිහා බලන් ඉන්න පුළුවන්. ඊළට අතපය හොඳට දිග ඇරලා පහසෙන් ඉඳගෙන දැන් මේ වෙයි පහසෙන් දැනෙන දැනීමට කොට්ටේ දැනෙන දැනීමට ඒ වගේම ඒ අතරේ හුස්ම දැනෙනවා නම් හරි නාඩි වැටෙන එකක් හරි පපුවස් පහත් වෙන හරි මොකක් හරි ඕන දැනෙන දැනීම වලට හිත යොමු කරගෙන හිටියනම් හොඳට පහසෙන් ඉඳ යනකම් අපි සතිමත් වෙලා තියෙනවා. තර නින්ද යනකම් අපි සතියෙන් ඉඳලා තියෙනවා. නැතු මේ දවල් කාලේදී මේ හාන්සියලා වාරණා කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. රැට නිදා ගන්නකොට නින්ද යනකනොත් අපිට සතිමත් වෙන්න පුළුවන්. ඊළාට උදේ නැගිටිනකොටම බලන්න උදේ නැගිට්ට ගමන් එකපාරට හැරිලා කොහොමද මේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන දිහාත් බලන් ඉන්න පුළුවන්. එකපාරටම හැරුණ ගමන් මොකක්ද වෙන්නේ? මොකක්ද ඉස්සෙල්ලම දැනෙන්නේ? මම ඉන්න තැනද වෙලාව අන්න ඒවා අපි කාලයේ දේශය මේක මාක් කරගන්න හැටි. ඊට පස්සේ ලයිට් එක දාන්න හරි මොකක් හරි දෙයක් එකපාරට මතක් වෙන හැටි. අන්න ඒ විස්තර බලන්න. එතකොට රැයට නිදාගන්නෙත් සතියෙන්, උදේ නැගිටින්නෙත් සතියෙන්. අන්න ඒ දේ කරගෙන කරන්න. ඒ අරෙන්න නිකන් ලෙඩක් අසනීපයක් නැත්තම් නිකන් හරි සතිමත් වෙන්න කියලා ඇඳේ හාන්සි වෙන්න එපා. එතකොට වෙන්නේ දන්නේම නැතුව මේ තීන මිද්දේ මතුවලා නිින්ද යන එක විතරයි වෙන්නේ. මම හිතනවා අහන්නේ නැත්තේ මේ රැයට නිින්ද යනකම් මේ සතිමත් වෙන හැටි කියලා වෙන්නේ නැති.
ඔව් ස්වාමීන්, එහෙමයි ස්වාමීන් වහන්ස.
නැත්තම් දවල් කාලේ
දවල්ට නිදාගන්නේ නැහැ ස්වාමීන් වහන්ස. දවල්ට පොඩ්ඩක්වත් ඇලවෙන්නවත් නැහැ. ඉරියව්ව දවල්ට පවත්වන්නේ නැහැ ස්වාමීන් වහන්ස. රෑ 9ට 10ට විතර නිදාගන්න වෙලාවට මේ නිින්ද යනකම් කොයි විදිහටද සිහිය පවත්වන්න ඕනි කියලා ඔබ වහන්සේගෙන් දැනගත්තා.
ඔව් නිින්ද යනකම් නිකන් ඇඟට දැනෙන දැනීම් වලට සංවේදනා වලට හිත යොමු කරගෙන ඉන්න. දෙට එකත් සතිමත් භාවනාවක් තමයි නිින්ද යනකම්. දැයි අතර හදිසිය රැයට තරින් තර ඇහැරෙනෝ නම් ඇහැරිච්ච වෙලාවේදී කොහොම දෙක පාරටම හිත දැන් නින්ද යනවා කියන්නේ මුකුත් නොදැනෙන තියෙන අවස්ථාවක්. දැන් එතකොට හැරුණාට පස්සේ මොනවද ඉස්සෙල්ලා මතක් වෙන්නේ කොහොමද? එතකොට අත්තර කාලය වෙලාව එහෙම මතක් වෙන්නේ නැහැ. ඉතින් අන්නේ විස්තරත් බලන්න. ඒ ඔන්නෝක හරියට ප්‍රැක්ටිස් කරොත් හීනදී උනත් අපිට හීන කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මට්ටමට එනවා. දැන් සමහර වෙලාවට මේ හීනකදී නිකන් හීන නිකන් නරක පැත්තකට යනවනම් කලින් මතක් වෙන්න පුළුවන් හීනේ පේන අතරේදී විනාඩි ගානකට තප්පර ගානකට අතර මැදින් සැරෙන් සැර අපි මේ සාමාන්‍ය ලෝකෙටත් ඇවිල්ලා හීන ලෝකයේ දෙක අතර මැද සික්ක වී යන අවස්ථාවල් දැනෙන්න පුළුවන්. ඉතින් මේක දැනෙනවා හොඳට මේ නිින්ද යනකම් හොඳට සතිමත් වෙන්න ඕනේ. ඒ වගේම උදේ නැගිටිනකොටමත් සතිමත් වෙලා ඉන්න පුළුවන් නම් ඉතින් මේ නිදා ගන්න වෙලාවෙත් අපි සතියෙමයි ඉන්නේ. ඒතකොට හීන පේන අතරෙදිත් හීන අතරෙදිත් යන සැරෙන් සැරේ මේ ලෝකෙටයි හීන ලෝකේ අතර මැද මාරු වී යන්න පුළුවන්. තර් සමහරලාට නිකන් නරක හීනයක් වගේ දකින්න එනකොටම ඉස්සරහට මේ හීන මෙන්න මේ වගේ වෙන්න පුළුවන් කියලා හීනෙන් නැගිටින්නත් පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසා මේක හොඳ අවස්ථාවක් මේ හීන ලෝකේ ගැන මම කවුද කියලා තේරුම් ගන්න. ඒක කරගෙන යන්න.
ස්වාමීන් වහන්සේ මගේ අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සිතිවිලි නිතරම සිතට කරදර කරන එකයි අරමුණු දැඩිව ගන්න එකයි අඩු කරගන්න සතිමත් බව තුළින් කරන්න පුළුවන් උපක ගන්න පුළුවන් උපකාරයක් දක්වන්න ස්වාමීන් වහන්සේ.
ඔතන සිතුවිලි වලට ඇදියෙන් යනවා කියලා අපි කිව්වේ දැන් කලින් සක්මනේද කිව්වේ. මේ ගෙදෙට්ට ආපු ප්‍රධාන අමුත්තට වැඩි වටිනාකමක් දෙනව නම් පස්සේ එන අනිත්‍යය එච්චර ගණන් ගන්න නැහැ. ප්‍රධාන අමුත්තට වැඩි වටිනාකමක් දෙන්නේ නැති නිසා තමයි සිතුවිලි වලට වැඩි සිතුවිලි පස්සෙන් ඇවිල්ලා කරදර කරන්නේ. ඒක නිසා දැන් මට වැඩියෙන් කරදර කරන්නේ සිතුවිලි කියලා අඳුරගෙන තියෙනවනේ. දැන් සිතුවිලි එනකොටම දැන් සිතුවිලි දැන් අපි සිතුවිලි එන එක කරදරයක් නම් ඒකෙන් අපිට බලන්න පුළුවන් මොකක්ද මේක කරදරෙන් ගැලවෙන්න නම් ඒකට ලොකු වටිනාකමක් දෙනවා කියලා කියනවනේ. දැන් වටිනාකම දීපු එක ගැන විස්තර හොයලා බලන්න. අපි කියමු සිතුවිලි ඇවිල්ලා විනාඩි 10ක් විතර ඔකත් එක ඔක හපහපා ඔකත් එක මේ කතන්දරගතවද ගියා කියලා බලන්න. ගිහිල්ලා ටික වෙලා ගියාට පස්සේ අන්න සිතුවිල්ලකට ආවා කියලා මම මෙහෙම කතන්දර ගොතකද ගියා කියලා දැනගත්තට පස්සේ බලන්න ওই සිතුවිලි ධාමයේ මුලටම ඇවිල්ලා මතක් කරලා බලන්න පුළුවන් නම් කොතනින්ද ආරම්භය කියලා. අන්න එක විදියක් තමයි මේ කියන්නේ. මෙහෙම ආරම්භය බැලුවා නම් මොන ආරම්භය පේන වෙන චූටි දෙයකට කිසිම වැඩක් නැති දෙයකට නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. කිසිම වැඩක් නැති චූටි දෙයකින් පටන් ගන්න ඒකට ඔන්න ටික ටික අපි පෝර දාලා ඒක මහා ලොකු ගහක් වෙලා මුලදී මාගේ චූටි ඇටේකින් පෙති දෙකක් එන වෙලාවේදී මම කඩල් දාන්න පුළුවන් නම් එතනින්ම විනාශ කරගන්න පුළුවන්. ඒ වෙනකොට අපි මහා ගහක් වෙනකම් පොර දාලා තමයි ඔන්න මතක් වෙන්නේ. දැන් ඒකද බලන්න පුළුවන් එක විදියක් තමයි මේක මුල ආරම්භ වෙන විදිය බැලුවාම ආරම්භයේ කිසිම වැඩක් ඇති දෙයකින් නෙවෙයි පටන් ගන්න තියෙන්නේ. එහෙනම් එතකොට අන්න ඒ දේ ගැන හිතලා ඔන්න තිතිවිලි වලින් තිතිවිලි වලට ලොකු වටිනාකමක් දෙන්නේ නැතුව ඔකින් ගැලවෙන්න පුළුවන්. ඊළඟ අවසානයේ බලන්න සමහර වෙලාවට සිතුවිලි ඔහම ගොඩාක් වෙලා කය බදා ඉඳලා අවසානයේ උල්ලාට පස්සේ බලන්න දැන් මෙච්චර වෙලා මම මෙහෙම මඤ්ඤණා කර කර ඉඳලා කිසිම වැඩක් වුණාද කියලා බලන්න. කිසිම වැඩක් වෙලා නැහැ නිකන් ඔය අර වෙලාව අපතේ ආවපු එකක් විතරයි. මෙහෙම වෙන්න ඕන කියලා ප්ලෑන් කරනවා මෙයා මෙහෙම හම්බුණා මම මේ විදිහට කියන්න ඕන අරම දේ කරන්න ඕන හෙටත් මෙයා මෙහෙම කරයි කියලා ඔය වගේ දේවල්නේ කල්පනා කරන්නේ නේද? ඒ වුණාට දැන් ඔබ කල්ලා කල්පනා කල්ලා අන්තිමට ඉවරුණාට පස්සේ කිසිම වැඩක් ඇති දෙයක් නැහැ. ඒතර මුලට ඇවිල්ලා බැලුවත් ඒකත් වැඩක් නැහැ. ඔය කල්ලා මෙන්න මෙහෙම වෙනවා කියලා අන්තිමට ප්‍රාර්ථනා කර කර ඉඳලා අවසානයේ බැලුවත් ඒත් වැඩක් නැහැ. ඒ වගේ මේ වෙන අතරේදී බලන්න වෙන අතරේදී අපේ හිතේ මෙහෙම හරි එක ආසාවක් හරහා හරි නැත්නම් තරහක් හරහා හරි මේ දේ සිද්ධ වෙනකොට මඤ්ඤණා කරනකොට හිතෙන් කතන්දර ගොතකත ඉඳෙද්දි ඒ ආසාවක් නා ආසාව හරහා අපිට දැනෙනකම් දරතේ ෆ්‍රික්ෂන් එක ඒක දැනෙන මේ ප්‍රතිරෝධයක් දැනෙන හැටි. එහෙම නැත්නම් තරහකින් අඩු වෙන කෙනෙක් ගැන කල්පනා කර කර ඉන්නව නම් අන්නේ තරහත් එක්ක අපේ හිතේ ප්‍රතිරෝධය ඇති වෙන හැටි. ඒ වගේම මේ හાર્ට් බීට් එක වැඩි වෙනවා. ඒ වගේ ඇඟෙත් සිද්ධ වෙනවා නැත්නම් සිද්ධ වෙන හැටි. අනේ ඒ දේ සිද්ධ වෙන අතරේදීම මෙහෙම මඤ්ඤණා කර කර කතන්දර ගොතකත ඉන්න අතරේදී මාත් කල්පනා කරලා බලන්න පුළුවන් මේ දේ කරන වෙලාවට කොච්චර මේ හරහා අපිට දරතයක් පරිලාහයක් මානසිකයක් මේකට ලැබෙනවාද කියලා. ඒත් අපි අර මුල බැලුවාම මුලත් මේක නරකයි. අවසානයේ බැලුවාම අවසානයත් මේක කරදරයක්. මෙසේ දේ සිද්ධ වෙන වෙලාවෙදිම මේක දිහා බැලුවත් ඒ වෙලාවෙත් කරදරයක්. ඒත් මේ සිතුවිලි ගොත ගොතා වැඩක් නැති දෙයක් දිහා බල බල ඉතිහනම් ඒක මුලමැද අග අවසාන හැමතිසේදීම වෙන කරදරයක් විතරයි. මේකෙන් හොඩක් වෙන්නේ නැහැ. ඒත් අපි මේ පුරුදු කරපු සිහියම පාවිච්චි කරන්න පුළුවන්. ඔය විදිහට මොන හරි දේවල්ට වැඩක් නැති දේවල්ට ලොකු වටිනාකමක් දීලා ඒවත් එක කල්පනා කර කර කතන්දර ගොතගොත ඉන්න වෙලාවෙදී නැවත හැරිලා බලන්න පුළුවන් නම් මොකක්ද මම කරන්නේ කියලා. මම මේ කරන්නේ කිසිම වැඩක් නැති දෙයකට වටිනාකමක් දෙන එක විතරයි. අන්න එහෙම තේරුම් අරගෙන එතනින් නවතින්න පුළුවන් නම් ඔගේ ටික ටික ওই වටිනාකමක් දෙන එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මේක එක දවසින් එක රැයකින් කරන්න පුළුවන් වැඩක් වෙන්නේ එකක් නැහැ. අපි මේකට ලොකු වටිනාකමක් දෙන්න සිතුවිලි වලට ওই කතන්දර වලට ලොකු ඉක්ම ඒවා පොරදලා ඒවා ටික ටික වර්ධනය වෙනවා. එවෙනකොට ওই වගේ අතරමඟදී මතක් වුණ වෙලාවෙදිම මම මෙහෙම සිතීලි වලට ගිහිල්ලා මේ කතන්දර ගොතකට හිටියා කියලා දැනගත්තු වෙලාවෙදිම ඒකේ මුලමදාග මේකෙන් වෙන ප්‍රතිඵලය මේක පටන් ගත්ත විදිය ඊළඟට මේක වෙන වෙලාවෙදී කොහොමද ලැබිච්ච ධර්මයේ පරිලාය මොනවද කියලා න තේරුම් ගත්තනම් එතනින් මේක අතහරින්න පුළුවන්. එහෙම අතහරින්න මේවට දෙන වටිනාකම ටික ටික අඩු වෙලා මේ වැඩක් නැති ඒවා පස්සේ දුවන ගතිය අඩු වෙනවා ටික ටික. ඉතින් මේ දේ මෙහෙම සතිමත් වීමම මේ වගේ දේවල්ට වටිනාකම් දෙන එක අඩු කරගන්න හේතු වෙනවා. ඒ වගේම මේවා අඩු වීමම සතිමත් බව වැඩි වීමටත් හේතු වෙනවා. මේ දෙකම එකින් එක උදව් වෙ යන ගමනක් තියෙනවා. දැන් මම හිතන තේරෙනවා.
සවිනාස මට තේරුණා. සවිනාස මං අර ඇහුවා අනික් එක අර තදින් අරමුණු ගැනීම සවිනාස ඒකයි අර මතක් වෙන්නේ ඊට පස්සේ. තදින් අරමුණු ගන්න නැතුව ඉන්න සවිනාස මම මොකද කරන්නේ?
ඔය තදින් අරමුණු ගන්න අපි ඒකට වටිනාකමක් දෙන නිසානේ නේද? තදින් අල්ලනවා කිය අපි ලොකු වටිනාකමක් දෙන. අපි කියමු රත් වෙච්ච අකඩු ගලියක් අරගෙන කොට තදින් අල්ලගෙන හිටියත් මොකද වෙන්නේ? අත පිච්චෙනවනේ. ඔන්න පිච්චෙන වෙලාවේදීම අපිට බලන්න පුළුවන් නම් මෙන්න මේ වෙලාවේ අත පිච්චෙනවා කියන එක අතහැරලා දාන. දැන් ඕනම එකක් තදින් අල්ලගත්තු හැම දෙයකදීම බලන්න තදින් අල්ලගත්තේ ලැබෙනවත් හොඳක් වෙලා තියෙනවද කියලා. දැන් ජීවිත කාලයේදීම තදින් අල්ලගත්තු දේවල් ඕන තරම් ඇතිනේ. ඔය එකකින්වත් හොඳක් වෙලා තියෙනවද කියලා බලන්න, කල්පනා කරලා බලන්න. ඒතර අනාගතයේදීත් ඔය වගේ තදින් මොකක් අල්ලගත්තත් ඒකෙදිත් වෙන්නේ ඕකම නේද කියලා තේරුම් ගත්තනම් තදින් අල්ලන ගන්න එක අඩු වෙනවා. තදින් අල්ලගත්ත හැම එකකදීම හැම එකේම ඔය අල්ලගත්ත එක ඇත්තක්ද කියලා බලන්න එක පැත්තකින්. මේ අල්ලගත්ත එක ස්ථිරව තියෙනවද කියලා බලන්න. ඔයාල දකින්න දකින්න තදින් අල්ලන ගන්න ගතිය අඩු වෙනවා. ඒක තමන්ම මේක ප්‍රත්‍යක්ෂ කර කර බලන්න ඕනේ. මේ වෙලාවේදීම තදින් අල්ලගත්තු වෙලාවේදීම බලන්න ඒකත් එක්ක තියෙන දරතේ ඊට පස්සේ ටක් ගාලා ඔක අතහැරලා බලන්න. අතහැරීමත් එක්කම තමන්ට ලැබෙන ශාන්තිය නිවීම තමන්ටම තේරෙනව නම් එනේ ඒක තමයි සතිය කියලා කියන්නේ. තදින් අල්ලගත්තු වෙලාවේදී ටික වෙලා කරනකොට මතක් වෙනවා මම මේක තදින් අල්ලගෙන ඉන්නේ කියලා. ඒ වෙලාවේදීම තමන් දිහා බැලුවම ඒක තියෙන අමාරු ගතිය තමන්ටම තේරෙනව නම් ඊට පස්සේ මේක වැඩන්නේ නැහැ කියලා අතහැරලා ආපු ගමන්ම ඒක තියෙන ශාන්තිය තමන්ටම තේරෙනව නම් තමන්ම තීරණයක් ගන්න පුළා ඊළඟ දවසේ මේක තදින් අල්ලනවද නැද්ද කියන එක. ඒක සතිමත් බවම තමයි ඔබට එක මුදව වෙන්නේ. වෙන නැතුව කොච්චර පොත් වලින් කියවලා මේක අල්ලගත්ත එක වැඩක් නෑ මේකට වඩා වෙන එකක් අල්ලගත්ත නම් ඊට හොඳයි කියන කොච්චර දේවල් පස්සෙන් ගියත් දන්නේ නෑ තමන් මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගැනීමට සඳහා තමයි මේ සත්‍ය පාවිච්චි කරනවා.
මම ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ඊළඟට චම්පිකා විසින් අතෝස්වා සිටිනවා. ඔබට දැන් අන්මියුට් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ධර්මදේශනාව වෙලාවේදී මම අහුම්කන් දුන්නේ මම සතිමත් වෙලා මම નિરાයාස සතිමත් වුණා ස්වාමීන් වහන්සේ. මම කාලයක සිට සතිපත් වෙන වීමට පුරුදු වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මට ඒ වෙලාවේදී හුස්ම රැල්ලට මගේ හිත යනවා. හුස්ම රැල්ල හැසිරෙන හැටි මට තේරෙනවා. ඊපස්සේ පපුවේ උස් පහත් වීමකට ගියා. නැවත පිම්බීම් හැකිලීම් වලට ගියා. ඊට පස්සේ මේ ධර්ම දේශනාවේ හඬ ඇහෙනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ හැමතැනම මට ඒවා ඉතාම වේගයෙන් හිතක් කියලා මට දැන් මම මේ කතා කරනකොට හිත කියන එකක් මට තියෙනවාද කියලාවත් හිතා ගන්න බැරි තරමට වේගයෙන් මේ අරමුණු අරමුණු වලට යන බව ස්වාමීන් වහන්සේ ඒ මුළු මේ සාකච්ඡාව මේ දැන් කමඨාන් සුද්ධ කිරීම දක්වාම මම අහගෙන හිටියේ සතියෙන් ස්වාමීන් වහන්සේ. ඒකට මට තේරෙනවා මේක මේ විදිහට යනවා කියලා. හැබැයි හරිම ප්‍රසන්න මනසක් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා වේලාවේදී මගේ හිත හරිම ප්‍රසන්න වෙලා තිබුණේ. ඊට පස්සේ ටිකෙන් ටික උපේක්ෂා සහගත ස්වභාවයකට වගේ පැමිණියා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මට කකුල් දෙක මම පොළොවට පද කරගෙන හිටියේ. එතකොට එතන තේරුණා ස්වාමීන් වහන්සේ සීතල වෙනස් වෙන විදිහ. මුලදී ලොකු සීතලක් තේරෙනවා කකුලට කොට්ටේ හරියට ක්‍රමයෙන් ක්‍රමයෙන් මට සීතල වෙනස් වෙලා යන හැටි දැනෙනවා. ආයි නැවත අර ධර්ම දේශනාවේ හඬට යොමු වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ආකාරයෙන් තමයි මම මේ පැය තුන සතිපත් වෙන්නේ. ගොඩාක් ප්‍රයෝජනවත් වුණා ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාවෙන්. මම හුණු වුණත් මම නොදන්න කරුණු ගොඩක් දේවල් දැනගත්තා. මට ඒක උපකාර වුණා ස්වාමීන් වහන්සේ ඉස්සරහට යන්න. ඒ ගැන කියන්නයි ස්වාමීන් වහන්සේ කතා කරේ. ගොඩක් පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. යම් කිසි උපදේශයක් දෙන්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේ දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.
හොඳයි. ඉතින් මේක කරන්න හොඳට හැකියාව තියෙනනේ, පුරුද්ද තියෙනවා. ඉතින් මේ දේ අපිට වෙනස් කරන්න කියලා නැහැ. ඔන්න ඔය විදිහටම දවස පුරාම පැය 24 දේ මොන දේ කරත් තමන් ඉන්න වටපිටාවට මේ මොහොතට හිත යොමු කරගෙන ඉන්නවනම් ඒ වටපිටාව මගේ දෙයක් බවට පත් වෙනයි. මගේ දෙයක් බවට පත් වෙනා කියන්නේ මගේ කියලා අල්ල ගැනීම නෙවෙයි. ඔන්න ඔය විස්තර බල බල ඉන්නකොට මේකේ එක පැත්තකින් මගේ දෙයක් කියන්නේ මට මේක පාලනය කරගන්න දෙයක් නැහැ. ඔහේ වෙන දෙයක් විතරයි සිද්ධ වෙන්නේ. ඒක ඒවයි බලනකොට ඊළාට මේකේ හොඳ නරක කියලා අපිට ගන්න දේවල් තියෙනවා. මෙහෙම පාලනය කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේ විස්තර දැනিলা මේකට තියෙන වටිනාකම අර මුලින්ම අපි රිපෝට් එකේදී කිව්වා වගේ මේවට ලෝකේ තියෙන දේවල්ට දක්වන වටිනාකම දැන්නම නැතුව වෙනස් වෙලා යන්න පුළුවන්. එන්නේ දිගට මේකම කරගෙන යන්න. නැතුව මේ වගේ කියන්න දෙයක්වත් නැහැ ඇත්තටම. කියන්න වෙනා කියලා ඔකම තවත් එකක් නේ. සමහරවිට දැන් අපම කියන්න ගියාම ඕක හරහා මම යා වර්ධනය වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ බලන් ඉන්න මමෙක් ඉන්නවා කියලා දැන් මම කිව්ව මේකට හරිය වටිනවා කියලා නේද උත්සලා කිව්වා කියමු. මේක හරි ෂෝක් රිපෝට් එකක් කියලා කිව්වනේ. ඒ හරහා දන්නෙම නැතු මම අනිත් පැත්තෙන් ඉස්සෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් බලන්න. ඒකට මේ අපි කරන භාවනාව සමහරට අපිට අනිත් පැත්තෙන් වටෙන් ඇවිල්ලා ගහන්න පුළුවන්. මේ අපි මේ දෙයක් කරන්නේ මගේ දිහා මම හොරෙන් බලන එකක් නෙමෙයි කරන්නේ. එහෙම බලනකොට දන්නෙම නැතුව මේ මගේම මේ යටිහිත විසින් යටිහිත කියන්නේ ඉතින් මගේම හිත විසින් මගේ දිහා බලනකොට යාට පෙන්න මේ හරි කරදරයක් වෙනවා. තමන්ගේ තියෙන හෙළුව පේන්න ගන්න ඕනේ මටම. එතකොට සමාජයට දන්නෙම නැතුව මේ වංචනික ධර්ම මතුවෙලා මේ කරන වැඩේට බාධා වෙන්න පුළුවන්. ඒක නිසා මේක බලන් ඉන්න එක ගැන වුණත් මේක මේ දැන් මට හොඳට පුළුවන්, මට දැන් භාවනාවක් කරගන්න පුළුවන්, හොඳට සතිමත් වෙන්න පුළුවන් කියලා හිතන වෙනුවට මේ ගැනත් පොඩ්ඩක් සැකෙන් බලන්න. හොඳට පේන අය ඇති, හොඳට සතිමත් වෙන්න පුළුවන් ඇති. ඒ වුණාට ඒකට වැඩි ඒ ගැන හොඳට ටිකක් සැකෙන් බැලුවා නම් මෙන්න ඒක දිහාත් අපිට ඒකෙත් යථා ස්වභාවයත් තේරෙනවා. එහෙම නැතුනම සමහර වෙලාවට ඒක හරහා දැන් මට පුළුවන් කියලා ඒක හරහා මම ගොඩනගා ගන්න ඉඩ තියෙනකම ගොඩක් වැඩි වෙනවා. අන්න ඒ වගේ මේ අර වංචනික ධර්මත් මෙහි යට තියෙනවා කියන දැනගෙන ගියා නම් ඒවට අහු නොවි ඒ වගේ බොරුවල්වල් තියෙනවා කියලා දැනගෙන ගියා නම් ඒවට අහු නොවි යන්න පුළුවන්. හොඳයි.
ඒ කියන්නේ වංචනික ධර්ම වලට අහු වෙන්න පුළුවන් ගතිය තියෙනවනේ ස්වාමීන් වහන්සේ තවම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සෑම දෙයක්ම දැන් ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව අහනකොට ඒ මට ඇති වෙච්ච සිතුවිලි. එතකොට මම කතා කරන්න මේක ගැන කියන්න ඕනේ කියන්නේ ඒ වගේ පොඩි සැලසුමක් හරි ඒ සැලසුම් සියල්ලම ස්වාමීන් වහන්සේ මේ කතා කරන මොහොත තුලත් වෙනස් වෙලානේ ස්වාමීන් වහන්සේ මම හිතාගත්ත දේ නෙවෙයි දැන් මම මේ මොහොත තුල කතා කරන්නේ ඔබ වහන්සේ ගැන කිව්ව අපි සැලසුම් කොච්චර හැදුවත් අපි ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ ඒ මොහොතට පැමිණිලා මේ වෙනස් වීම ස්වාමීන් වහන්සේ ඒක වැටහෙනවා ස්වාමීන් වහන්සේ කොච්චර වේගයෙන් මේ වෙනස් වීමකට එනවද කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි දැන් යමක් කරනකොට දැන් මම මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ මම කියන ස්වરૂපයක් මගේ හිතේ තිබුණේ නැහැ. දැන් මං එදිනෙදා වැඩ කටයුතු කරනකොට සතිමත් වෙනකොට ඒක මං හිතාමතා සිත කරන දෙයක් නෙමෙයි. හැබැයි සිහියෙන් ස්වාමීන් වහන්සේ වැඩ කරන්නේ. එතකොටත් ස්වාමීන් වහන්සේ මම කියන දෘෂ්ටියක් කියන්නේ හිතා ගැනීමක් නිවැරදිද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියන එක. එහෙම ස්වරූපයක් නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අපි යමක් හිතලා හරි එහෙම කතා කරනකොට නේද ස්වාමීන් වහන්සේ මේ මම කියන එක අපි පනවගෙන කතා කරන්නේ?
එතකොට එහෙම එහෙම කියන මමයාගේම තියෙන ස්වરૂපය ටික ටික අඩු වෙනවා. දැන් අපි ලෝකයේ දේවල් වටිනාකමක් දීලා මම මෙන්න මේව දේවල් කරනවා කියලා මට සම්මානයක් ලැබෙනවා. මම මෙහෙම කරනවා කියනවා. එතකොට ලොකු වටිනාකම මමයා ලොකුවට පෝෂණය වෙලා. හැබැයි එහෙම නැතුව නිකම්ම බලන් ඉන්නකොට එතනත් බලන් ඉන්න මමෙක් ඉන්නවා. එහෙම සක්මන් කරන, භාවනා කරන මමෙක් ලාවට ඉන්නවා. හැබැයි ඒ මමයා අරයට වඩා ගොඩක් අඩුයි ප්‍රමාණයකින් තියෙන. එතකොට ඒ හරහා ලොකු කර්ම රැස් වෙන ගතිය ගොඩක් අඩුයි. හැබැයි මමයාගේ යම් කිසි සරල මට්ටමේ මමෙකුත් ඉන්නවා. ඊළඟට ඕකටත් එහා ගිහිල්ලා දැන් මෙහෙම අනිත්‍ය ස්වභාවය තේරෙනව නැති. එහෙම ඒ මොහොත මේක නැති වෙවි යනවා කියලා දකිනකොට ඒ අනිත්‍ය ස්වභාවය දකින මමෙක් ඉන්නවනේ පිටිපස්සේ. අන්නේ දකින මමයා මට දැන් පුළුවන් මට හොඳට අනිත්‍ය තේරෙනවා අනිත්‍යයට වඩා මට මේක දැනෙනවා කියලා. අනේ අනිත්‍ය ස්වභාවය දැනෙන මමෙකුත් ඊට වඩා ගොඩක් සිවුම් මට්ටමේ මමෙක් ඒකට ඉන්නේ. හැබැයි ඒ සිවුම් මට්ටමේ මම අතහරින අර ලොකු මම අතහරිනවට වඩා අමාරු වෙනවා. මොකද දැන් අපි කියමු සාමාන්‍ය උදාහරණයක් විදිහට අපි කියව නිකන් ওই අඟුලිමාල වගේ කෙනෙක් බලමු. එයා හොඳට අපරාධ කර හිටිය කෙනෙක්. හැබැයි එයාට තක්ගාලා වැඩේ කියපු ගමන් එයාට තේරුණා මෙයා හොඳ අපරාධකාරී බව Tamanටම තේරුණා. උනාට ඒ කාලේ බුදුහාමුදුරුවෝ හිටපු කාලේ මේක ඉන්නේ නැති ඕන තරම් මදුරුව එක්කත් මරපු නැති මිනිස්සු. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මම මෙයා මදුරුව එක්කත් මරන්නේ මම කොච්චර හොඳට පිනක් කරගෙන ඉන්නවද මම හරි හොඳයි කියලා. දැන් එයාට ඒ ලොකු අපරාධයක්වත් කරන්නේ නැහනේ. ඒ කරන්නේ නැති නිසා වඩ එයා ඒ මට්ටමෙන් ඉන්නවා. එතනින් ඉස්සරහට යන්න එයා හිතන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි මෙහෙම ලොකු දේවල් කර කර ලොකුවට මමයා පෝෂණය කර කර ඉන්න කෙනාට ලොකුවට පේනවා. අන්න මේ හරහා මගේ මමයා පෝෂණය වෙනවා කියලා. ඒනට ඊට වඩා එහාට ගිහිල්ලා භාවනාවක් කරනකොට මම අනිත්‍ය තේරෙන මමේ ඊටාම ලාවට ඊටාම සිවුම් මට්ටමේ ඉන්නවා කියවම ඒ සිවුම් මට්ටම තේරුම් ගන්න ටිකක් අමාරුයි. මොකද එයා පෙනෙන නොපෙනෙන මට්ටමේ තමයි ඉන්නේ. හැබැයි පෙනෙන නොපෙනෙන මට්ටමේ හරි සිවුම් මට්ටමේ හරි මමෙක් එතනක් ඉන්නවා. අන්න ඒකත් තේරුම් ගත්තනම් ඒ හරහා එතනක් තියෙන්නේ චූටි හරි ධර්තයක් තියෙනවා කියලා තේරුම් ගත්තනම් අන්න එතනොත් ගැලවෙන්න පුළුවන්. අන්න එහෙම ඊළාට මේ චූටියට ඉතා සරලව ලාවට ගත්තු මමයා දන්නම නැතුව පෝෂණය වෙලා අනාගතයේදී මෙහෙම මේ හොඳ මමෙක් ඉන්න අල්ලගෙන මේක සංසාරේ පුරා යන්න පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ මේ වංචනික ධර්ම මේ පිටිපස්සෙන් ඇවිල්ලා අපිට ගහන්න පුළුවන් කියන්නේ. ඒක තේරුම් ගන්න කෙරේ අවශ්‍ය වෙන්නේ.
එහෙම ස්වාමීන් වහන්සේ ඉතින් ඒකටත් ස්වාමීන් වහන්සේ කරන්න ඕනේ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිපදාවම දිගින් දිගටම අනුගමනය කිරීමමද ස්වාමීන් වහන්සේ
කියන්නේ. මේ ප්‍රතිපදාවේදීම ඔය මම මට මෙහෙම අනිත්‍ය තේරෙන්නේත් මටමද කියලා ඔක අනේ හරහා තේරුම් ගන්න. ඒකත් තවත් එක දැන ගැනීමක්ම විතරයි. අපි නිකන් අපි කියව මෙහෙම මොකක් හරි අඳුරගත්තා කියලා. අපි පාරේ යනකොට ජරා ගොඩක් තියලා අඳුරගත්තා. පාරේ යනකොට රෝස මලක් වැටිලා දීලා අඳුරගත්තා. ওই දෙකම අඳුර ගැනීමක්. අන්න ඒ වගේම තමයි මේ අනිත්‍ය තේරෙන මම අඳුරගත්තත් මගේ නරක තේරෙන මගේ දුර්වලකමක් තේරෙන මම අඳුරගත්තත් අන්න ඒ දෙකත් ඒ වගේම අඳුර ගැනීමක්ම තමයි. එහෙමයි අඳුර ගන්නත් ඉන්න මමෙකුත් පිළි යටිනුත් ඉන්නවා කියලා තව තව ටික ටික මාමයා සියුම් මට්ටමට ටික ටික සියුම් කරලා දාන එක තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ආරම් දැන් ඔබ වහන්සේ රෝස මල ගැන කිව්වනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කොයි ආරමුණත් එකයි කියලා බලන්න කියන එක නේද ස්වාමීන් වහන්සේ කියන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ
දැන් කොයි ආරමුණත් ඒ වගේ එකම වගේ තමයි.
ඒකට
බර ඒක දකින ඒක අඳුරන මමයා කොයි ආරමුණ අඳුර ගන්න එකත් පිටිපස්සෙන් ඉන්නේ තවත් එකෙක් කියන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මම මෙතෙක් කතා කරපු දේවල් තුල තියෙන ස්වාමීන් වහන්සේ මේ මගේම ස්වභාවයනේ මේ මගේ ඇතුලේ තියෙන ස්වභාවයමනේ ස්වාමීන් වහන්සේ මම කියන්නේ දැන් මට අර සිතුවිලි හරි අරමුණු ඇවිල්ලා වේගයෙන් යනවා දැන් ඒ වේගවත් බව හරි ස්වාමීන් වහන්සේ වෙනස් වෙන බව හරි ඒව ඔක්කොම කියන්නේ ස්වාමීන් වහන්සේ මම කියලා අරගෙනනේ නේද ස්වාමීන් වහන්සේ.
ආ අන්න ඒක තමයි දැන් මගේ අරමුණ මට දැන් සිහිය පාත් ගන්න පුළුවන් පහසෙන් කියන කෙනකොටම දැන් එතන මමෙක් ඉන්නවනේ ලාවට.
එහෙමයි 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 ස්වාමීන් වහන්සේ මට දැන්
අනේ ඒකත් අඳුර ගන්න තියෙනවා. දැන් ඒක අපි ඒකට වෛර කරන්න නෙවෙයි. ඒකත් අඳුරගෙන ඒකත් එතනින්ම තික්මා යන්න ඕනේ. ඒකත් යම් කිසි එක කඩේමක් විතර එතනින්ම තික්මා යන්න ඕනේ කියලා දැනගෙන හිටියනම් හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ මට දැන් වහන්සේ තේරෙනවා ස්වාමීන් වහන්සේ මේක දිගටම කරගැනීම තමයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. එතකොට මට කවදා හරි මට ලැබිච්ච ප්‍රීතිය, ඒ කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රකාශයට පත් කිරීමකට නෙමෙයි. ඒතර මගේ අත්දැකීම කවදා හරි දවසක මට වාර්තා කරගන්න බැරි වේවි.
ඔය අනේක තමයි. දැන් ඔය වාර්තා කරන මමෙක් කියනවනේ. වාර්තා කරගන්නවත් මොකක්වත් කරගන්න බැරි වෙනවා. ඒතකොට මම යන ඇත්තරම නැති වෙලා යනවා. ඒ වාර්තා කරන්නේත් මෙහෙම බණ කියන්න හරි කමඨහන් සුද්ධ කරන මමෙකුත් ඉන්නවනේ. කමඨහන් අහන මමෙකුත් ඉන්නවනේ. ඔය දෙකේම ඒ දෙන්නම දන්නේම නැතුව නැත්තරම නැති වෙලා යනවනේ. එතකොට තමයි මේ ඔක්කොම කෙලවර වෙන්නේ. ඒක මොකක් හරි දෙයක් තියෙනවා කියන්නේ එතන චෛත්‍ය කක්ක ගොඩක් පොඩ්ඩක් තියෙන දුට්ටක් හරි කක්ක දෙනවා එතන. ඒක තේරුම් ගන්න තියෙන්නේ. අර ලොකු කක්ක ගොඩකට වඩා සාපේක්ෂව මේක හොඳයි. ඒ ඔය එක හුස්මක් සිහියෙන් ගන්නවා කියන්නේ සංසාරයේ යම් කිසිවක හරි මේ කල්ප ගානකින් හරි මේ ගමන කෙලවර කරගන්න මේක උදව් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. හැබැයි ඒ යන ගමනත් තව ටික ටික තියොම් කරගෙන තියොම් කරගෙන ටික ටික ගිහිල්ලා හැම දෙයකින්ම සදහටම මම නැත්තටම නැති කරගන්න එක තමයි අපේ කොට ටාගට් එක වෙන්නේ. එතකොට අර චූටි දේ වුණත් අපිට ලොකුවට මතු කරලා ගන්න ඕන. දැන් මේක චූටි කියලා අත්හැරලා දැම්මත් ඒක අහු වෙනවා, ඒකට අහු වෙනවා. චූටි දේ හරි අපි ලොකුවට උස්සලා ගත්තොත්
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මෙතෙක් දුරට එන්න හරි ස්වාමීන් වහන්සේ මන්ට මේ ප්‍රතිපදාව ගිය නිසානේ ස්වාමීන් වහන්සේ, ඒක උපකාරයක් විදිහටනේ ස්වාමීන් වහන්සේ. ඒක නිසානේ මම මේ වගේ දේවල් දැක්කේ. දැන් මම මෙතෙන්ට ගොනු වුණේ මේ ආකාරයට ඒ ප්‍රතිපදාවේ ගිය හින්දානේ. නැත්තම් දැන් මට ඒව දකින්නවත් මා තුල තියෙන මේ වගේ මෙන්න මේ වගේ දේවල් මම කියලා මම මේ ගත්ත දේවල්. හැබැයි ස්වාමීන් වහන්සේ මට මේක කරනකොට අර සමහර වෙලාවට, ඒ කියන්නේ මම පාරයන්කෙන් හෝ සක්මණෙන් මිදුනට පස්සේ මට තේරෙනවා දැන් අර ගොඩාක් මග ළඟ නිකන් ගොනු වෙලා තිබිලා තියෙනවා. ඒ ගොනු වෙච්ච දේවල් තමයි මේ ලිහි ලිහි යන්නේ. ඒ අර බන්ධනීය ස්වභාවයේ ස්වාමීන් වහන්සේ අඩු වෙලා තියෙනවා. අර නිතරම ඒක නිසා ඇත්තට මම අද උදේ නැගිට්ටම ස්වාමීන් වහන්සේ හරිම ප්‍රසන්න මනසකින් මම ඊරා නිදාගත්තේ සතිමත්ව. ඒක මම හිතනවා ඒක සමහර හේතුවක් වෙන්නේ නැති කියලා මට නිශ්චිතව මෙහෙම කියන්න තේරෙන්නේ නැහැ. අර ඒ ප්‍රසන්න මනසෙන් ඇවිල්ලා තමයි මම මේ ධර්ම දේශනාවට සවන් දෙන්නත් වාඩි වුණේ ස්වාමීන් වහන්සේ. අර මට තේරෙනවා එතකොට අර මේ බන්ධනීය ස්වභාවයේ ටික ටික ලිහිලා යනවා. දැන් නිකන් මොකද්ද ප්‍රීති ප්‍රමෝදයක් හිත ඇතුලේ තියෙනවා. හැබැයි ඒකත් වෙනස් වෙන බව මං දැනගෙන ස්වාමින් වහන්සේ කටයුතු කරනවා කියලා මට හිතෙනවා. මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ
ඒක තමයි. දැන් මේ කරගෙන ආව ප්‍රතිපදාව නිසා තමයි ලොකු ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. අන්නේ ලැබිච්ච ප්‍රතිඵලය ගැන වුණත් නිකන් ඒක ගැනවත් ලොකු උද්දාමයකට පත් වෙන්න බෑ. ඒක උතුණු පලන් දාන අවස්ථාවක් නෙවෙයි. ඒක උතුණක් දාගත්තොත් ඒක නිකන් අර මේ කටුවට උණක් බවට තමයි පත් වෙන්නේ. ඒකත් තවත් එකක් විතරයි. ඒකත් අතහැරලා ඒකටත් පයින් ගහලා දැන් උඩහට යන්න ඕනේ. මේක නිකන් තියෙන හැර අවස්ථාවාදී දෙයක් තමයි. අපි මේක ගන්න තමයි දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සු කෝටි 800 ගණක් මිනිස්සු ඉන්නවනේ. ඒ අතරින් ওই වගේ දෙයක් දකින්න පුළුවන් මිනිස්සු කොච්චර කී දෙනාද ඉන්නේ කියලා බලන්න. හැබැයි ඒ තත්ත්වයට ආවට පස්සේ ඒකටත් පයින් ගහලා ඒක උඩයකට යන්න ඕනේ. එතන නැවතුණත් ඊළඟට අර කෝටි 800 ගානේ ඉන්න මිනිස්සුන්ට වඩා ඇත්තට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් නැහැ කියන්න බෑ. කවදාවත් හරි මේක ප්‍රයෝජනවත් වෙනවා. අද උත්සාහ කරන්න ඕන පුළුවන් තරම්. හරි එතනත් මේක අවසානය නෙවෙයි. තව තියෙන ඉස්සරහට යන්න. එහෙම යන්න හිතන කෙනාට තව ඉස්සරහට යන්න පුළුවන්.
එහෙම ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට බොහෝ පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකාන්තයෙන්ම ධම්මජීව ස්වාමීන් වහන්සේ මම දන්නේ ප්‍රාර්ථනාව කුමක්ද කියලා. කෙසේ වුණත් මට හැමදාම හිතෙන්නේ ඇත්තටම බුදු භවණ ප්‍රාර්ථනා කරන්නේ එසේම වේවා කියලා. ඔබ වහන්සේලා සියලු දෙනාටමත් අපි ඇත්තටම ගුරුහරුකම් ලබන්නේ තුන් වහන්සේගෙන්ම. ඒක නිසා ඔබ වහන්සේලා සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, ඒකාන්තයෙන්ම නිවන් සුවය මත් වේවා ස්වාමීන් වහන්සේ. ගොඩාක් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. පිරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. තවත් කාට හෝ ප්‍රශ්නයක් යම් ආකාරයකින් තියෙනවා නම් අතෝස්ව ඉදිරිපත් වෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ, දැනට කවුරුවත් ඉදිරිපත් වන්නේ නැහැ අතෝස්වල. අදට එහෙනම් අපි ප්‍රශ්නෝත්තර වාරය අවසන් කරමුද?
හොඳයි හොඳයි.
හොඳයි. එහෙනම් ඔබ වහන්සේට බොහොමත්ම පින්. ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නත්වයට වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි. මම
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම වැඩසටහන නැවත පද්මානන්ද වෙත බාර දෙනවා. තෙරුවන් සරණයි නේද.
බොහොම ස්තුතියි නාමන්ත. දැන් අපි ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමටත් පුණ්‍යානුමෝදනාවටත් ඩිලංග
තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
අද දින ඉතා වටිනා ධර්මානුශාසනාවකිනුත් ඒ වගේම කමඨහන් පිළිබඳ තිබෙන ගැටලු නිරාකරණය කිරීමෙනුත් අනෙකුත් ප්‍රශ්නවලට උත්තර දීමෙනුත් නොඑක ආකාරයෙන් අපට උපදෙස් ලබා දුන් ඔබ වහන්සේලාට මේ සියලු පින් අත්පත් වේවා. ඒ වගේම මීතිරිගල නිස්සරණ වනයේ අතිගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා දහම අපට හඳුන්වා දීමට කටයුතු කළ සහ දැනටත් කටයුතු කරන කල්යාණ මිත්‍ර සංඝරත්නයට මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ජීවීන්ට මේ පින් ලැබේවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන ලද සහ මේ වැඩසටහන පවත්වාගෙන යාමට නොඑක ආකාරයෙන් උපකාර කරන සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. දැන් මේ මෙවැනි වැඩ කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවි දේවතාවුන්ටත් අපගේ නමින් මිය ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අප සමගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
ආදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
අමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
පීහංසු.
ဒුතියම්පි ඕකාස කමාමි බන්තේ.
පීහංසු.
තතියම්පි ඕකාස කමාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
දැන් සීල දනාටම තෙරුවන් සරණයි අපි මේ පැත්තෙන් විසන්දි වෙනවා.
කාට හරි මේ වැඩසටහන සම්බන්ධව යමක් පවසන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා දැන්. චාන්තිකා මහත්මිය ඔබට පුළුවන් කතා කරන්න.
තෙරුවන් සරණයි. ඉතින් මට මම හැමදාම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න හිතුවට මොකද මම වෙන්දට සතිපාසල් යනවනේ. ඉතින් ඉවිදට මම මේ වැඩසටහනේ හැබැයි ටිකක් අහලා යන්නේ පරක්කු වෙලත් යන්නේ දැන දවසුත් තියෙනවා. ඉතින් ගොඩාක් පිං සිද්ධ වෙනවා. ඇත්තටම ලොකු අවස්ථාවක්. මොකද මම අද සතිපාසල්ට ගිහින් අද පොයේ දවසේ නෙමෙයි. මේ ඒක නිසා අද මම සම්පූර්ණ මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. මං හරිම කැමැත්තෙන් අහන්නේ. ඇත්තටම ගොඩාක් පිං සිද්ධ වෙනවා අපිට. කියන්නේ මූණට මූණ කියන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක කෙලින්ම කතා කළා. මේ කමටහන් වල තියෙන අපේ භාවනාවේ තියෙන අඩුපාඩු හදාගන්න අවස්ථාව ලබා දීම ගැන සියලු දෙනාටම අනේක වාරයක් පිං සිද්ධ වෙනවා. ඔය හැම දෙනාටම නිවනින් සැනසෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. පිං සිද්ධ වේවා. අවස්ථාව දුන්නට ගොඩාක් ස්තුතියි.
ඔබට බොහොම පිං. මේ අපිට මේ පිං දුන්නාට ඉතාමත් අගය කරනවා මේ අවස්ථාව කරගත්තාට. දැන් පුළුවන් අශිනී මහත්මයට කතා කරන්න.
තෙරුවන් සරණයි මැඩම්. මේ අද ධර්ම දේශනාව නම් මට ගොඩාක් වැදගත් වුණා. ගොඩාක් හිත ශක්තිමත් කරන ධෛර්ය සම්පන්න කරන හොඳ ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක් අද තිබුණේ. ඒක ගැන මම හරි සතුට වෙනවා. ඒ වගේම කතා කරලා ප්‍රශ්න විසඳගන්න දෙන අවස්ථාව ගොඩක් අගය කරනවා. ඒ කියන්නේ අර කමඨාන් වාර්තාවක් ඉදිරිපත් කරනවට වඩා අපිට මේ පෞද්ගලිකව තියෙන යම්කිසි මේ මාර්ගයේ යනකොට මතුවෙන ගැටලුවක් ඉදිරිපත් කරන්න දෙන එක ඔබතුමීට ගොඩාක් ස්තුති. ගොඩාක් පින් මේ අවස්ථාව දෙනවට. මම ඉල්ලීමක් කරනවා ඔබතුමී ඇතුළු ඔබ මේ කාර්මණ්ඩලයේ සියලු දෙනාගින්ම ඒ වගේ අවස්ථාවල් මේ වැඩි වැඩියෙන් අපිට ලබ දෙන්න. ඒ වගේම ඒ වගේ ධර්ම දේශනාවන් අහන්න, ඒ වගේ සවාඩ සසරවට සම්බන්ධ වෙන්න වැඩි වැඩියෙන් අවස්ථා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම මම ඔබ සියලු දෙනාටම ගොඩාක් පින් අනුමෝදන් කරනවා. අද මේ පොයේ දිනේ, අද මේ වැදගත් දිනේ මම මංකල සියලු පින් ඔබතුමියටත් ඔබතුමී කාර්මණ්ඩලයේ සියලු දෙනාටත් අනුමෝදන් කරනවා. ලැබිච්ච අවස්ථාව ගොඩාක් මට ප්‍රයෝජනවත්. ඉතින් ඒක ඒ පින් කල්යාණ මිත්‍රතා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබ දුන්නට ඔබතුමියලට ගොඩාක් පිං. ගොඩාක් ස්තුතියි.
ඇත්තෙන් බොහොම පිං මේ ඔබගේ අදහස අප ඉදිරියේ පළ කළාට. ඉතින් මේ වැඩසටහන ඇත්තටම ප්‍රධානව කරන්නේ මේ රාජිකා මහත්මිය අපට සම්බන්ධ නොවුණත්, ඒ වගේම නදීප් මහත්මා, නාමන්ත, තවත් නම් කියන්න අනිත් තවත් කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් ඒ හැමෝටම හැමෝගේම උදව් උපකාර ඇතුළු තමයි අපි මේක කරගෙන යන්නේ. ඉතින් මේ ඔබගේ සතිමත් වීම පිළිබඳව ඔබට මෙහෙම කරුණු සතිපතා මේ දැනගන්න ලැබීමත් ඔබගේ අත්දැකීම ස්වාමින් වහන්සේට ඉදිරිපත් කර පිළිතුරු ලබා ගැනීමටත් හැකිවීම ඉතාගේ කරනවා. ඒ වගේම මේ ඔබගේ අදහස් දැක්වීම ඉතාමත් හොඳයි මේ අවස්ථාවේදී. ඉතින් නැවත අප සමග සම්බන්ධ වෙන්න දිනපතාම කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. බොහොම පින්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.